Honorable Vialendran, you have 20 minutes.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர்களே, இன்றைய கைத்தொழில் மற்றும் வாணிப அலுவல்கள் அமைச்சு தொடர்பான இந்த விவாதத்திலே பேசுவதற்கான சந்தர்ப்பம் கிடைத்தமைக்கு நன்றிகள். உண்மையிலே கைத்தொழில் மற்றும் வாணிப அலுவல்கள் அமைச்சு கீழ் வருகின்றதான தொழிற்சாலைகள் இன்று கிழக்கு மாநிலத்திலே 20க்கும் மேற்பட்ட தொழிற்சாலைகள் கடந்த 30 வருஷத்துக்கு மேற்பட்ட யுத்த நடவடிக்கைகள் போன்ற இன்னொரு என்ன காரணங்களினால் செயலிழந்திருக்கின்றதே. குறிப்பிட்ட இந்த அமைச்சோடு சம்பந்தப்பட்ட தொழிற்சாலைகளை நாங்கள் இந்த நல்லாட்சியிலே எவ்வாறாவது திறக்க வேண்டும் என்பதற்காக இது குறித்து நாங்கள் பல தடவை பேசிக்கொண்டு வருகின்றோம். ஆனால் குறிப்பிட்ட எங்களுடைய மண் வளத்தை மனித வளத்தை பாதிக்காத இத்தகைய தொழிற்சாலைகளை திறக்கின்ற விடயத்திலே கவனம் செலுத்துவதை விட குறிப்பாக தென்னிலங்கையில் உள்ளவர்களை குறிப்பாக தென்னிலங்கையில் உள்ள பணம் படைத்தவர்களை அப்பகுதியிலே கொண்டு வந்து மேலும் பணம் படைத்தவர்களாக்குவதற்கான சில செயற்திட்டங்களையே கடந்த அரசு மிக சிறப்பாக முன்னெடுத்தது. குறிப்பாக மட்டக்களப்பினுடைய பாசிக்குடா பகுதியிலே மீனவ தொழிலை செய்து கொண்டு தங்களுடைய வாழ்வாதாரத்தை ஓட்டிக்கொண்டிருந்த 550 மேற்பட்ட குடும்பங்கள் அங்கே சுற்றுலா விடுதிகளை அமைப்பதற்காக அந்த பகுதியிலிருந்து அப்புறப்படுத்தப்பட்டார்கள். குறிப்பாக கடந்த அரசுக்கு விசுவாசமானவர்கள் கடந்த அரசோடு இணைந்திருந்தவர்கள் பலர் இத்தகைய சுற்றுலா விடுதிகளிலே முக்கியமான பங்குதாரர்களாக உரிமையாளர்களாக இருக்கிறார்கள். இன்று அந்த பாசிக்குடா பகுதியிலிருந்து அப்புறப்படுத்தப்பட்டதான 550 மேற்பட்ட மீனவர்கள் அந்த குடும்பங்கள் அவர்கள் வாழ்வதற்கான எந்த ஒரு நிலமும் ஒதுக்கப்படவில்லை. கிட்டத்தட்ட 80 குடும்பங்கள் அங்கே காணிகளை இழந்து வீடுகள் இல்லாமல் உறவினர்களுடைய வீடுகளிலே அங்கே அவர்கள் வாழ்கின்ற நிலை இருக்கின்றது. வாடகை வீட்டிலே வாழ்கின்ற நிலை இருக்கின்றது. ஆனால் இன்று பல லட்சம் ரூபாய் அங்கே வருமானத்தை ஈட்டிக் கொள்கிறார்கள். கிட்டத்தட்ட 60, 70, 100 வருஷமாக வாழ்ந்த அந்த மக்களுக்கென்று ஒரு காணியும் கொடுக்கப்படவில்லை. ஆரம்பத்தில் அந்த பகுதியிலிருந்து அவர்கள் அப்புறப்படுத்தப்பட்ட போது அவர்களுடைய மீனவ தொழிலை மேம்படுத்துகின்ற வகையிலே கட்டடங்கள் அமைத்து தருவதாகவும் அவர்களுக்கான காணிகளை கொடுத்து அந்த காணிகளில் அவர்களுக்கான வீடுகளை அமைத்து தருவதாகவும் சொல்லப்பட்டது. ஆனால் இன்று வரை எந்த விதமான நடவடிக்கைகளும் எடுக்கப்படவில்லை. அந்த பகுதி அந்த பாசிக்குடா பகுதியை சுற்றியிருக்கின்ற பகுதியிலே இருக்கின்ற மக்களுக்கான மக்களிலே அந்த பகுதியில் இருக்கின்ற இளைஞர்களுக்கான வேலைவாய்ப்பை எடுத்து பார்க்கும் பொழுதும் மிகவும் குறைந்த அளவினர்களுக்கு அந்த வேலைவாய்ப்புகளும் வழங்கப்பட்டிருக்கின்றது. ஆகவே இந்த மாதிரியான நிலைமைகள் இந்த நல்லாட்சியிலும் தொடர்வது என்பதை நாங்கள் உண்மையிலே ஏற்றுக்கொள்ள முடியாது. இந்த நல்லாட்சியை கொண்டு வந்த எங்கள் மக்களுக்கு அது மிகவும் ஒரு பெரிய வேதனை அளிக்கின்ற ஒரு செயற்பாடாக இருக்கின்றது. அது மாத்திரமல்ல, இன்று கைத்தொழில் மற்றும் வணிக அலுவல் அமைச்சுக்கு உட்பட்டதாக இருக்கின்றதான எங்களுடைய காகித ஆலை, இந்த காகித ஆலை 354 ஏக்கர் நிலப்பரப்பை கொண்ட ஒரு மிகப்பெரிய காகித ஆலை. இந்த காகித ஆலை தொடர்பாக எங்களுடைய சக பாராளுமன்ற உறுப்பினர்கள் நாங்கள் பல தடவை, குறிப்பாக 2015 9 மாதம் 1 தேதி பாராளுமன்றம் இந்த 8 ஜனநாயக சோசலிய குடியரசு பாராளுமன்றம் ஆரம்பித்த இந்த காலத்திலிருந்தே பேசிக் கொண்டிருக்கின்றோம். இந்த காகித ஆலையை மீள புனருத்தாரணம் செய்து அதை திரும்ப இயங்க வைப்பதற்கான நடவடிக்கைகளை மேற்கொள்ளுமாறு. ஏன் நாங்கள் இந்த காகித ஆலையில் அதிக அளவு கவனத்தை செலுத்துகிறோம் என்றால், அங்கே அந்த காகித தொழிற்சாலையிலே ஒரு காலகட்டத்திலே 3500 தொடக்கம் 4000 பேர் வேலை செய்த ஒரு மிகப்பெரிய காகித ஆலை. ஆனால் இன்று அது செயலிழந்து கொஞ்சம் கொஞ்சமாக செயலிழந்து செல்கின்றது. ஆகவே இந்த மாதிரியான ஒரு மிகப்பெரிய காகித ஆலை செயலிழந்து செல்வதனால் அந்த கிழக்கு மாநிலத்திலே, குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்தில் இருக்கின்ற பெருமளானுடைய வேலைவாய்ப்பு வழங்கக்கூடிய தன்மை என்பது அங்கு செயலற்று செல்கின்றது. ஆகவே செயலிழந்து போகின்ற இந்த காகித ஆலையை புனருத்தாரணம் செய்து அதை அதுக்குரிய முதலீட்டாளர்களை கொண்டு வந்து திறப்பதற்கு பதிலாக அங்கே மதுபான உற்பத்தி சாலையை அந்த பகுதியிலே இப்பொழுது செய்து கொண்டிருக்கிறார்கள். உண்மையில் இந்த நல்லாட்சியிலே, குறிப்பாக இந்த நல்லாட்சியை வரும்பொழுது ஒரு மதுபோதையற்ற நாடாக இந்த நாட்டை மாற்றுவோம் என்று கூறிக்கொண்டு வந்துவிட்டு இன்று குறிப்பாக அங்கே ஒரு மதுபான உற்பத்தி சாலை கட்டப்பட்டு கொண்டிருக்கின்றது. நாங்கள் சொல்வது என்னென்னு சொன்னால், உண்மையிலே பாசிக்குடாவிலே சுற்றுலா விடுதி வரும்பொழுது சொன்னார்கள், அந்த பகுதியிலே உள்ளவர்களுக்கு 60% நாங்கள் வேலை வாய்ப்பை தருவோம் என்று தான் வந்தார்கள். ஆனால் இன்று அங்கே 10% கூட பகுதியைச் சேர்ந்தவர்களுக்கு வேலை வாய்ப்பு வழங்கப்படவில்லை. அதுபோன்று இன்று இந்த மதுபான உற்பத்தி சாலை குறிப்பாக சனத்தொகைக்கு ஏற்ப பார்க்கும் பொழுது இலங்கையிலே மதுபான சாலைகள் கூடிய இடமாக மட்டக்களப்பு மாவட்டம் இருக்கின்றது. கடந்த அரசு காலத்திலே 20 மதுபான உற்பத்தி சாலைகள் மதுபான சாலைகள் திறக்கப்பட்டிருக்கின்றது. மட்டக்களப்பிலே வெறிகளில் இருந்து துறநீலாவணை வரை, குறிப்பாக நகர்ப்புறத்துக்கு அப்பால் கிராமப்புறங்களிலே, சாதாரண வறுமை கோட்டு கீழ் வாழ்கின்ற மக்கள் வாழ்கின்ற கிராமப்புறங்களிலே, யுத்தத்தினால் பாதிக்கப்பட்டு வாழ்வாதாரத்தை இழந்து மிகவும் கஷ்டப்பட்டு வாழுகின்ற, அன்றாடம் கூலித்தொழில் செய்து வாழுகின்ற மக்கள் வாழுகின்ற பகுதிகளிலே, கடந்த அரசு காலத்திலே கரடியனாறு பகுதியிலே, மாங்கனி பகுதியிலே, கொக்கொட்டிச்சோலையிலே என்று உண்மையிலே மிகவும் கூலித்தொழில் செய்து வாழுகின்ற பாதிக்கப்பட்ட மக்கள் வாழுகின்ற பகுதிகளிலே கடந்த அரசு காலத்திலே மதுபான சாலைகள் திறக்கப்பட்டிருக்கின்றது. இந்த மதுபான சாலைகளுக்குரிய உரிமையாளர்கள் வேற மாவட்டத்தைச் சேர்ந்தவர்கள், புத்தளத்தைச் சேர்ந்தவர்கள், கொழும்பு பகுதியைச் சேர்ந்தவர்கள். வேற மாவட்டத்திலிருந்து மக்கள் ஆர்ப்பாட்டங்கள் மூலம் மூடப்பட்ட சில மதுபான சாலைகள் கூட அங்கே திறக்கப்பட்டிருக்கின்றது. இவ்வாறு மதுபானத்தினால் சீரழிந்து போகின்ற இந்த சூழலிலே, இந்த நல்லாட்சியிலும் நாங்கள் ஒரு மதுபானத்தை எந்த விதத்திலுமே எங்கள் மாவட்டத்துக்குள் உள்நுழைவதற்கு அனுமதிக்க கூடாது, எந்த மதுபான சாலையும் திறப்பதற்கு நாங்கள் அனுமதிக்க கூடாது என்ற வகையிலே மிகவும் கவனமாக இருந்தோம். ஆனால் தற்பொழுது கல்குடா பகுதியிலே கட்டப்பட்டு கொண்டிருக்கின்ற, குறிப்பாக 450 கோடி ரூபாய் செலவிலே அங்கே ஒரு எரிசார ஃபேக்டரி, மெண்டிஸ் என்று சொன்னால் இலங்கையிலே அது சாராய உற்பத்திக்கு மிகவும் பிரபலமான ஒரு கம்பெனி, மெண்டிஸ் சாராயத்தை அவர்கள் தான் உற்பத்தி செய்கிறார்கள். அவ்வாறான ஒரு கம்பெனி இன்று அங்கே ஒரு தொழிற்சாலையை, எத்தனால் ஃபேக்டரியை செய்து கொண்டிருக்கிறார்கள். ஆகவே இதிலே ஒரு வெளிப்படையான தன்மை இல்லை. வேலை வாய்ப்பை வழங்குவதாக இருந்தால் அவர்கள் அங்கே அது தொடர்பாக ஏற்கனவே பேசியிருக்க வேண்டும், எத்தனை பேருக்கு வேலை வாய்ப்பை வழங்க முடியும் என்று. அங்கே இருக்கின்றதான, அதாவது பிரதேச சபை, அங்கே இருக்கின்றதான மக்கள் பிரதிநிதிகள், மக்கள் பல வகையான எதிர்ப்புகளை தெரிவித்த போதும் அதை தாண்டியே செல்கின்றது. அது மாத்திரமல்ல, மட்டக்களப்பிலே ஓட்டு தொழிற்சாலை உட்பட எத்தனையோ சிறு குடிசை கைத்தொழில் சார்ந்து செயற்பட்டு வந்த தொழிற்சாலைகள் இன்று மூடப்பட்டிருக்கின்றன, அழிந்து போயிருக்கின்றன. ஆகவே அவற்றை திறக்க வேண்டும். காரணம் என்று சொன்னால், வடக்கு கிழக்கிலே இருக்கின்ற 135,000 மேற்பட்ட பெண்கள் தலைமை தாங்கும் குடும்பங்களை நாங்கள் கொண்டிருக்கின்றோம். குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்திலே 36,500 மேற்பட்ட பெண்கள் தலைமை தாங்கும் குடும்பங்கள் இருக்கின்றார்கள். வடக்கு கிழக்கு உண்மையிலே யுத்தத்தினால் மிகவும் மோசமாக பாதிக்கப்பட்ட பகுதிகள். கிட்டத்தட்ட நாங்கள் 7,000 மாற்றுத்திறனாளிகளை, கண்ணை இழந்தவர்கள், கைகளை இழந்தவர்கள், கால்களை இழந்தவர்கள் என்று பல்வேறுபட்ட மாற்றுத்திறனாளிகளை கொண்டிருக்கின்றோம். ஆகவே மூடப்பட்டிருக்கின்றதான எங்களுடைய தொழிற்சாலைகள், எங்களுடைய இயற்கை வளத்திற்கு, எங்களுடைய மனித வளத்துக்கு பாதிப்பில்லாத இந்த தொழிற்சாலைகளை இந்த நல்லாட்சி அரசு சம்பந்தப்பட்ட அமைச்சு கவனத்தில் எடுத்து வேகமாக அவற்றை திறப்பதற்கு, அவற்றை புனருத்தாரணம் செய்து அதன் மூலம் வேலைவாய்ப்பை வழங்குவதற்கான நடவடிக்கைகளை காலெழுத்தடிப்பில்லாமல் மேற்கொள்ள வேண்டும் என்பதை நாங்கள் கேட்டுக்கொள்கின்றோம். உண்மையிலே இன்று மட்டக்களப்பு மாவட்டத்தை எடுத்துக்கொண்டால் தென்னை வளம் உள்ள ஒரு மாவட்டம். மட்டக்களப்பு மட்டுமல்ல, திருவோணமலை மாவட்டம், அம்பாறை மாவட்டம் தென்னை வளம் உள்ள மாவட்டம். ஆகவே தென்னை சார்ந்ததான தொழிற்சாலைகளை, தென்னையோடு சம்பந்தப்பட்ட பொருட்களை உற்பத்தி செய்யக்கூடிய தொழிற்சாலைகளை எங்களுடைய கைத்தொழில் மற்றும் வணிப அலுவலக அமைச்சு அதிலே கவனம் செலுத்தி அத்தகைய தொழிற்சாலைகளை திறப்பதிலே கவனம் செலுத்த வேண்டும் என்பதை கேட்டுக்கொள்கின்றேன். அது மாத்திரமல்ல, பனை வளத்தை கொண்டதாகவும், பனைவளம் வடக்கோடு ஒப்பிடும் பொழுது கிழக்கிலே பனைவளம் குறைவாக இருந்தாலும், அங்கே இருக்கின்ற பனைவளத்தை வைத்துக் கொண்டு பனையிலான பொருட்களை உற்பத்தி செய்கின்ற தொழிற்சாலைகளை அந்த பனைவளம் உள்ள பகுதிகளை அண்டி திறக்க வேண்டும். இவ்வாறு தென்னை சம்பந்தப்பட்ட தென்னையோடு சம்பந்தப்பட்ட பொருட்களை மூலப்பொருட்களை கொண்டுதானே, பனையோடு சம்பந்தப்பட்டதான மூலப்பொருட்களை கொண்டுதானே தொழிற்சாலைகளை இந்த அமைச்சு திறக்குமானால் நிச்சயமாக அங்கிருக்கின்றதானே பெண்கள் தலைமை தாங்குகின்ற கணவனை இழந்து வாழ்கின்றதான இத்தகைய குடும்பங்களுடைய வாழ்க்கை ஒரு மாற்றத்தை கொண்டு வர முடியும், அவர்களுக்கான தொழில் வாய்ப்பை வழங்க முடியும். அது மாத்திரமல்ல, இவ்வாறான தொழிற்சாலைகளிலே மாற்றுத்திறனாளிகளை ஓரளவுக்காவது இணைத்து கொண்டு அவர்களால் முடிந்த வேலைகளை அவர்களுக்கு வழங்கி அதன் மூலம் அவர்களுடைய வாழ்க்கையிலே ஒரு மாற்றத்தை உண்டு பண்ண முடியும். இது மாத்திரமல்ல, கிழக்கு மாகாணம் கால்நடையிலே குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்திலே கால்நடை அதிகளவான கால்நடையை கொண்ட மாவட்டம், ஆகவே கைத்தொழில் வாணிப அலுவலர்கள் அமைச்சு குறிப்பாக இந்த கால்நடைகளோடு சம்பந்தப்பட்டதான கால்நடைகளுக்கு தேவையான உணவுப் பொருட்களை தீன்களை உற்பத்தி செய்யக்கூடிய தொழிற்சாலைகளை கூட அங்கே உருவாக்க முடியும். அத்தகைய தொழிற்சாலைகளை உருவாக்குவதன் மூலம் அதன் மூலமும் அங்கே வேலை வாய்ப்புகளை பெற்றுக் கொடுக்க முடியும். அது மாத்திரமல்ல, உண்மையிலே இன்று செங்கல் உற்பத்தி அம்பாறை மாவட்டத்திலே மட்டக்களப்பு மாவட்டத்திலே 20,000 மேற்பட்ட குடும்பங்கள் இந்த செங்கல் உற்பத்தி கூடாக தங்களுடைய வாழ்வாரத்தை கொண்டு நடத்தி கொண்டிருக்கின்றார்கள். ஆகவே செங்கல் உற்பத்தியோடு சம்பந்தப்பட்டதான தொழில்களை அங்கே உருவாக்க முடியும். இன்று மட்டக்களப்பு மாவட்டத்திலே படுவாங்கரை பகுதியில் இருக்கின்றதான களிமண் கிட்டத்தட்ட இந்த யுத்த காலத்துக்கு முன்பு அது தொடர்பான ஆய்வுகள் மேற்கொள்ளப்பட்டு அது மிகச்சிறந்த களிமண்ணாக ஓடு உட்பட களியோடு சம்பந்தப்பட்டதான பொருட்களை உற்பத்தி செய்வதற்கு மிகச்சிறந்த களியாக தெரிவு செய்யப்பட்டது. ஆகவே அத்தகைய மூலப்பொருள் அங்கே இருப்பதனால் அத்தகைய மூலப்பொருளை நம்பி கிட்டத்தட்ட 20,000 மேற்பட்ட குடும்பங்கள் வாழ்வதனால் அவற்றை மேம்படுத்தக்கூடிய வகையிலே அத்தகைய செங்கல் அறுக்கின்றதுக்கான இயந்திரங்களை அங்கே இருக்கின்றவர்கள் அந்த செங்கல் உற்பத்தி செய்கின்றவர்களுக்குரிய அந்த தொழிற்சாலைகளை மேம்படுத்துவதற்குரிய சில வசதி வாய்ப்புகளை ஏற்படுத்தி கொடுப்பதன் மூலம் அந்த உள்ளூர் உற்பத்தியை நாங்கள் அதிகரிக்க முடியும். இன்று நாங்கள் ஒரு பொருளாதார ரீதியாக பேசும் பொழுது நாங்கள் பலரை அழித்து சிலரை வாழ வைப்போம் என்ற நிலையிலே நாங்கள் பயணிக்க முடியாது. குறிப்பாக கொங்கிரீட் சீமெந்து கற்களை சீமெந்து கற்களை உற்பத்தி செய்யக்கூடியதான இயந்திரங்களை கொண்டு வரும் பொழுது அத்தகைய தொழிற்சாலைகளை அங்கு அமைக்கும் பொழுது நிச்சயமாக ஒரு தொழிற்சாலையை 10 வேலை செய்ய முடியும். ஆனால் சீமெந்து கற்களை இருக்கின்ற தொழிற்சாலையை கொண்டு வரும் பொழுது அதில் 4,500 செங்கல் உற்பத்தி செய்கின்ற குடும்பங்கள் பாதிக்கப்படுகின்றது. அத்தகைய நிலை இப்பொழுது அங்கே உருவாகியிருக்கின்றது. ஆகவே இந்த நாட்டை நாங்கள் ஒரு சிறந்த அபிவிருத்தி பாதைக்குள்ளே கொண்டு போக வேண்டுமானால் இருக்கின்ற மனித வளத்தை கொண்டு அந்த மனித வளத்தை வைத்து கொண்டு குறிப்பாக எங்களுடைய உள்ளூர்களில் இருக்கின்ற ஒவ்வொரு பிரதேசத்திலும் இருக்கின்ற வளங்களை சரியாக இனங்கண்டு அந்த வளங்களை நாங்கள் பயன்படுத்தி அதிலே உச்ச பயனை பெற வேண்டும். அது மாத்திரமல்ல, அத்தகைய உள்ளூர் வளங்களை பயன்படுத்தி உள்ளூர் உற்பத்திகளை அதிகரித்து அத்தகைய உள்ளூர் உற்பத்தி பொருட்களை ஏற்றுமதி செய்கின்ற நாடாக எங்களுடைய நாடு மாறும் பொழுதுதான் நிச்சயமாக நாங்கள் அபிவிருத்தி நோக்கிய பாதைக்கு செல்ல முடியும். இல்லாவிட்டால் நாங்கள் வெளிநாடுகளை நம்பி வெளிநாடுகளில் இருந்து பொருட்களை இறக்குமதி செய்து கொண்டிருக்கின்ற ஒரு நாடாகவே இருப்போம். எங்களை அண்மித்திருக்கின்ற எத்தனையோ நாடுகள் மிகவும் வேகமாக இன்றே தங்களுடைய ஏற்றுமதிகளை அதிகரித்துக் கொண்டிருக்கின்றன. தங்களுடைய உள்ளூர் வளங்களை சரியாக இனங்கண்டு அவற்றை அடையாளப்படுத்தி அதன் மூலம் தங்களுடைய மனித வளத்தை பயன்படுத்தி சிறப்பாக முன்னேற்ற பாதையில் சென்று கொண்டிருக்கின்றன. ஆகவே நாங்கள் இத்தகைய விடயங்களில் கவனம் செலுத்த வேண்டும். அது மாத்திரமல்ல, மரமுந்திரிகை குறிப்பாக மரமுந்திரிகை என்பது மட்டக்களப்பு மாவட்டத்திலே மிகவும் ஒரு பிரபலமான தொழிலாக இருக்கின்றது. ஆகவே இந்த மரமுந்திரியை உற்பத்தி அந்த மரமுந்திரியை பருப்புகளை எடுத்து அவற்றை சரியான முறையில் பேக் பண்ணி அவற்றை ஏற்றுமதி செய்யக்கூடிய வகையிலே அதுக்கு தேவையான அந்த தொழிலில் ஈடுபடுபவர்களுக்கு தேவையான மானியங்களை வழங்கி அது தொடர்பான சிறு கைத்தொழில் புரட்டைகளை உருவாக்கி அதன் மூலம் அதை சரியான முறையில் பேக் பண்ணக்கூடிய அந்த முந்திரியின் பருப்புகளை உடைத்து வேறுபடுத்தி சரியான முறையில் கொண்டு செல்லக்கூடிய இயந்திரங்களை அத்தகைய தொழில்களில் ஈடுபடுபவர்களுக்கு வழங்குவதன் மூலம் நாங்கள் கூடுதலாக அங்கிருக்கின்ற மனித வளத்தை இன்னும் பயன்படுத்தி அங்குள்ள மக்களுடைய வாழ்க்கையில் ஒரு மாற்றத்தை கொண்டு வர முடியும். ஆகவே நாங்கள் எங்களுடைய யுத்தத்தினால் நலிவடைந்திருக்கின்ற பகுதிகளை வளப்படுத்துவதாக இருந்தால் அங்கிருக்கின்றதான வளங்களை பயன்படுத்தி அங்கிருக்கின்ற மனித வளங்களை பயன்படுத்தி அதன் மூலம்தான் எங்களுடைய பகுதிகளை கட்டி எழுப்ப வேண்டும். மாறாக நாங்கள் பிழையான அரசியல் நடவடிக்கைகள் மூலம் அந்த பகுதிகளை கட்டி எழுப்ப முடியாது. அபிவிருத்தி என்ற பெயரிலே வேறு இடத்திலிருந்து வருபவர்களுக்கு அந்த நிலங்களை வழங்கி அதன் மூலம் நாங்கள் எங்களுடைய பகுதிகளை கட்டி எழுப்ப முடியாது. ஆகவே இருக்கின்றவர்களை வைத்துக்கொண்டு இருக்கின்ற வளங்களை வைத்துக்கொண்டு நாங்கள் எவ்வாறு முன்னோக்கி செல்லலாம் என்பதை சிந்திக்க வேண்டும். இன்று கிழக்கு மாநிலத்திலே 20க்கும் மேற்பட்ட தொழிற்சாலைகள் மூடப்பட்டிருப்பதனால் கிட்டத்தட்ட மட்டக்களப்பு அம்பாறை திருவண்ணாமலையிலே சிறு குடிசை கைத்தொழில் சார்ந்த தொழிற்சாலைகள் மூடப்பட்டிருப்பதனால் 25,000க்கும் மேற்பட்டவர்கள் தங்களுடைய தொழில்களை இழந்து நிற்கின்றார்கள். கிட்டத்தட்ட சட்டிவானை செய்கின்ற செங்கல் களிமண்ணை வைத்து சட்டிவானை செய்கின்ற தொழிலை செய்தவர்கள் கிட்டத்தட்ட மட்டக்களப்பிலே 2,800க்கும் மேற்பட்ட பெண்கள் குறிப்பாக அத்தகைய தொழில்களை பெருமளவு செய்பவர்கள் பெண்கள் அவர்கள் தங்களுடைய தொழில்களை இழந்து நிற்கின்றார்கள். ஆகவே அத்தகைய தொழில்களை செய்பவர்களுக்கான உதவித்தொகைகளை வழங்கி அத்தகைய தொழில்கள் செய்யப்பட்ட இடங்களை புனருத்தாரணம் செய்து அவர்களுக்கு தேவையான வசதிகளை செய்து கொடுக்கும் பொழுது நிச்சயமாக நாங்கள் அத்தகைய பொருட்களை எங்கள் தேவைகளுக்கு பயன்படுத்துவது மாத்திரமல்ல அவற்றை நாங்கள் வெளிநாடுகளுக்கும் ஏற்றுமதி செய்யக்கூடியதான வாய்ப்பு ஏற்படும் என்பதை நான் இந்த இடத்தில் கூறிக்கொள்ள விரும்புகிறேன். அது மாத்திரமல்ல இந்த இடத்திலே குறிப்பாக அனைத்து முகாமைத்துவ உதவியாளர்களுடைய சில பிரச்சனைகளையும் இந்த அவையிலே நான் பதிவு செய்ய விரும்புகிறேன். இந்த அனைத்து முகாமைத்துவ உதவியாளர்களுடைய பிரச்சனைகளையும் இந்த அரசு கவனத்திலே கொண்டு அவர்களுடைய கோரிக்கைகளையும் நிறைவேற்றுமாறு நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். குறிப்பாக பொது முகாமைத்துவ உதவியாளர் சேவை என்பதை முகாமைத்துவ உத்தியோகத்தர் சேவை என மாற்றித் தருமாறு அவர்கள் வினாவுகின்றனர். 2013 அறிமுகம் செய்யப்பட்ட முகாமைத்துவ உதவியாளர் சேவை தரம் ஒன்றுக்குரிய வினை தடை தாண்டல் பரீட்சையை நீக்க வேண்டும். 2013 அறிமுகம் செய்யப்பட்ட சேவை பிரமாண குறிப்பினால் தரம் 1, தரம் 2 சேர்ந்த உத்தியோகத்தர்களுக்கு ஏற்பட்ட சேவை மூப்பு முரண்பாட்டை தீர்த்தல் வேண்டும். முகாமைத்துவ உதவியாளர் சேவை விசேட தரம் ஒன்றை உருவாக்கி தரம் 1 விதந்துரைக்கப்பட்ட காலத்தினை நிறைவு செய்யும் அனைவருக்கும் இவ்விசேட தரத்துக்கு பதவியேறு வழங்குதல் வேண்டும். ஆட்சேர்ப்பு அடிப்படை கல்வி தகமையாக அங்கீகரிக்கப்பட்ட பல்கலைக்கழகம் ஒன்றின் பட்டம் அல்லது அதற்கு சமமானவைகளை கல்வி தகமையாக்குதல் வேண்டும். முகாமைத்துவ உதவியாளர் சேவைக்குரிய சம்பள அளவு திட்டத்தினை MN4 அல்லது அதற்கு சமமான சம்பள அளவு திட்டத்துக்கு கொண்டு வர வேண்டும். முகாமைத்துவ உதவியாளர் சேவை அதிசிறப்பு தரத்தில் உள்ளவர்களின் நீண்டகாலமாக இருப்பவர்களை ஊக்கப்படுத்தும் வகையில் விதந்துரைக்கப்பட்ட காலம் ஒன்றினை நிறைவு செய்பவர்கள் பெற்றுக்கொள்ளக்கூடியவாறான தர நிர்ணயம் ஒன்றினை செய்து அவர்களுக்கு சம்பள அளவு திட்டம் ஒன்றினை உருவாக்குவதுடன் வரி விலக்களிப்பு செய்யப்பட்ட வாகனம் ஒன்றை பெற்றுக்கொள்வதற்கும் வசதி செய்தல் வேண்டும். சேவை மூப்பு அடிப்படையில் பெற்றுக்கொள்ளக்கூடிய பதவி பொறுப்புகளை அரசியல் மற்றும் அதிகார தலையீடுகள் இல்லாத நியாயமான முறையில் இல்லாத வகையில் நியாயமான முறையில் வழங்க வேண்டும். இலங்கை நிர்வாக சேவைக்கு ஆட்சேர்ப்பு செய்யும் போட்டி பரீட்சையில் மட்டுப்படுத்தப்பட்ட வீதமாக தற்போது காணப்படும் 20%-40% அதிகரிக்க வேண்டும். இலங்கை நிர்வாக சேவைக்கு ஆட்சேர்ப்பு செய்யும் போட்டி பரீட்சையில் சேவை முதிர்ச்சி அடிப்படையில் நிரப்பப்பட உள்ள வெற்றிடங்களை முகாமைத்துவ உதவியாளர் சேவை அதிசிறப்பு தரத்தில் உள்ளவர்களில் விதந்துரைக்கப்பட்ட கால அளவினை பூர்த்தி செய்தவர்களை கொண்டு நிரப்ப ஏற்பாடுகள் செய்ய வேண்டும்.
You have 2 more minutes.
தாபன நடைமுறை சுற்று நிறுவனங்கள் பிரமாண குறிப்புகளை உரியவாறு நடைமுறைப்படுத்தாமல் விடப்பட்டதனால் அரச ஊழியர்களுக்கும் பொதுமக்களுக்கும் இருந்து வரும் பாதிப்புகளையும் அசௌரியங்களை நீக்கும் பொருட்டு அனைத்து அரச அலுவலகங்களுக்கும் உயர் அதிகாரிகளுக்கும் உரியவாறு தாபன நடைமுறை சுற்று நிறுவனங்கள் குறிப்புகளையும் நடைமுறைப்படுத்த வேண்டும். மாகாண சபையினால் ஆட்சேர்ப்பு செய்யப்படும் கணக்காய் உத்தியோகஸ்தர் சிறுவர் நன்னடத்தை உத்தியோகத்தர் சமூக சேவை உத்தியோகத்தர் இதுபோன்ற பதவிகளில் மட்டுப்படுத்தப்பட்ட பரீட்சைகளில் பட்டதாரி அல்லாத முகாமைத்துவ உதவியாளர்களும் தோற்றுவதற்கான சந்தர்ப்பத்தினை வழங்க வேண்டும். இவ்வாறு அனைத்து முகாமைத்துவ உதவியாளர்கள் தங்களுடைய பிரச்சனைகளை முன்வைத்திருக்கின்றார்கள். ஆகவே இந்த அரசிலே இவர்கள் நீண்ட காலமாக தங்களுடைய பிரச்சனைகளை முன்வைத்து பல போராட்டங்களை கூட முன்னெடுத்திருக்கிறார்கள். ஆகவே இந்த அரசு இதிலே கவனம் செலுத்தி இவர்களுடைய பிரச்சனைகளை தீர்ப்பதிலே கூடிய கவனத்தை எடுக்க வேண்டும். அது மாத்திரமல்ல குறிப்பாக இலங்கை அபிவிருத்தி உத்தியோகஸ்தர்கள் தொடர்பாகவும் அவர்களுக்கு இருக்கின்ற பிரச்சனைகளையும் கவனத்தில் கொள்ள வேண்டும். குறிப்பாக அபிவிருத்தி உத்தியோகத்தர்களுக்கு முறையான பயிற்சிகளை வழங்குதல் அபிவிருத்தி உத்தியோகத்தர்களுக்கான அடிப்படை வசதிகள் குறிப்பாக மடிக்கணினி போன்ற வசதிகளையும் ஏற்படுத்தி கொடுக்க வேண்டும். அது மாத்திரமல்ல சலுகை விலையில் மோட்டார் சைக்கிள்களை வழங்க வேண்டும் என்ற கோரிக்கைகளையும் முன்வைத்திருக்கிறார்கள். ஆகவே இந்த விடயத்திலே இந்த நல்லாட்சி அரசு கவனத்தை எடுத்து அவர்களுக்கான அவர்களுடைய கோரிக்கைகளை நிறைவேற்றும் வகையிலே செயற்பட வேண்டும் என்பதையும், தொடர்ச்சியாக அவர்கள் கடந்த அரசு காலத்திலிருந்து இத்தகைய கோரிக்கைகளை முன்வைத்து வந்தாலும் அவை உரிய முறையிலே நிறைவேற்றப்படவில்லை. இந்த அரசிலும் கிட்டத்தட்ட அவர்கள் 2 வருஷத்துக்கு மேலாக இது தொடர்பான கோரிக்கைகளை முன்வைத்து வருகின்றார்கள். ஆகவே காலெழுத்தடிப்பு இல்லாமல் அவருடைய கருத்துக்களை கேட்டு நிச்சயமாக அவர்களுடைய அசௌகரியங்களை நீக்க வேண்டும் என்பதையும் கேட்டுக்கொண்டு வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகிறேன்.
தேங்க்யூ. கரு ஹெக்டர் போய் மந்திரித்துமா விதமான வினாடி தகையாய்
මුලාසනේ ඔබ නගරු මන්ත්‍රීතුමනි උතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව අද විශේෂයෙන්ම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් සමාගම් පනත සහ ඒක සමානෝනේ මේ සංශෝධන ටික තියෙන. ඒ සංශෝධන අවස්ථාවේදී කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට නැවතත් ස්තුතිවන්ත වෙන ගමන් අද කතා කරා බොහෝ අය ලියාපදිංචිය සහ විශේෂයෙන්ම කර්මාන්තකරුවන් ගැන සමාගම් ගැන සමාගම් සහ ඒවල බදු වැඩි කිරීමේදී ලියාපදිංචි ගාස්තු වැඩි කිරීමේදී සහ ඒවල වසරක් ගානේ බදු වැඩිවීමේදී සිද්ධ වෙන පාඩු සහ ලාභ සම්බන්ධයෙන්
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් ගරු ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා මූලාසනට පැමිණ ඇත.
ගරු මන්ත්‍රීතුමා
මේ අවස්ථාවේදී විශේෂයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනත් කාරණයක් සම්බන්ධව. වෙනත් කාරණයක් කියන්නේ මේකට අදාළ පොදු ශ්‍රී ලංකාවේ තිබෙන කර්මාන්තකරුවන් සම්බන්ධයෙන් අපි බොහෝ වෙලාවට ඒ කර්මාන්තකරුවන්ගෙන් ගන්න බදු සහ එම නැත්තම් වෙනත් සේවා සහ අනිකුත් එහා සම්බන්ධ වෙන ගාස්තු සම්බන්ධයෙන් බොහෝ වෙලාවට අපි කතා කරා. ඒ වගේම ඒවා පැනවීමේ කටයුතු කරනවා. හැබැයි අපි අමතක කරලා තියෙනවා ඒක කාරණා කීපයක්. බොහෝ වෙලාවට දේශීය කර්මාන්තකරුවම ආරක්ෂා කරගන්න අපි කරන වැඩපිළිවෙල මොනවද කියන්නේ? මම දැක්කා දේශීය කර්මාන්තකරුවන් හම්බේලා සමහර වෙලාවට සාකච්ඡා කරනකොට ඒ වගේම කර්මාන්ත පුරවල තියෙන කර්මාන්ත සම්බන්ධව සාකච්ඡා කරනකොට අපිට බොහෝ අවස්ථාවල ඒ අයගෙන් කරුණුකාරණා දැනගන්න අපිට ලැබිලා තියෙනවා. ඒ අයගේ යටිතල පහසුකම් සම්බන්ධ ඒ කර්මාන්තය දිනු කරන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් සහ විශේෂයෙන්ම රාජ්‍ය මැදිහත්වීමෙන් රාජ්‍ය ආයතන වලින් ලබා දෙන්න දිය යුතු වගකීම් කොටස හරියට මේ රටේ ඉෂ්ට කරලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම කර්මාන්තකරුවන් ප්‍රබන අසීරු තත්ත්වයට පත්වන අවස්ථා අපි දැකලා තියෙනවා. මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕන අපිට හැකි වුණා මේ රටේ කර්මාන්තකරුවන්ට තිබිච්ච විශාල ප්‍රශ්නයක් වෙච්ච මං හිතන්නේ දේශීය විදේශ වශයෙන් සම්බන්ධතා තියෙන අයට GSV Plus සහනය ලබා දෙ. හැබැයි අපි GSV Plus සහනය ලබා දෙන්න අපිට විශාල මෙහෙවරක් කරන්න සිද්ධ වුණා මේ අලුත් යහපාලන ආණ්ඩුවත් අරගෙන. හැබැයි GSV සහන ඒ ප්ලස් සහනේ ලබා දෙනවා සමානවම අපිට තියෙනවා කර්මාන්තකරුවන්ව බේරගන්න, කර්මාන්තකරුවන්ව දියුණු කරන්න, මේ රටේ ආර්ථිකව තව තවත් ශක්තිමත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ නිර්මාණය කරද්දී සැලසුම් කරද්දී අපිට විශේෂයෙන්ම කර්මාන්තකරුවාගේ යටිතල පහසුකම් සම්බන්ධව විශේෂ විමර්ශනයකට ලක් කිරීමේ අවස්ථාවක් අපිට තියෙනවා. එහෙම නැතිනම් අපි දකිනවා ඒ කර්මාන්තකරුවන් බොහෝ වෙලාවට රාජ්‍ය ආයතන වලින් සමහර අපහසුතාවට ලක් කරන මොහොතවල අපිට සිහිපත් කරලා තියෙන කර්මාන්තකරුවන්. මොකද මම ඒ කර්මාන්ත ශාලා තියෙන විශේෂයෙන්ම කර්මාන්ත පුරවලට ගිහිල්ලා එයාත් එක්ක සාකච්ඡා කරලා බලපුවම එයාට ඒ අය එයාගේ කර්මාන්ත ආරම්භ කරලා තියෙන්නේ පෞද්ගලිකවම ඒ අය විසින්. එයාට රජයෙන් කිසිම ශක්තියක් ලබා දීලා නැහැ. එසේ මේ වැඩපිළිවෙල අපි දකින්නේ රටේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් කියලා. මං හිතනවා අපිට රටක් හැටියට විශේෂයෙන්ම අපි ආණ්ඩුවක් හැටියට අපි දේශීය කර්මාන්තකරුවෝ ආරස්සා කරන වැඩපිළිවෙලේදී අපි කර්මාන්තකරුවන් කොච්චර බදු ගත්තත් කමක් නෑ. ඒ කර්මාන්තකරුවා හොඳ දියුණු තත්ත්වයක ඒ වගේම මේ කර්මාන්තකරුවට අවශ්‍ය කරන යටිතල පහසුකම්ුත් එක්ක රජයෙන් ලැබිය යුතු වගකීම් ටික රජයෙන් කළ යුතු වගකීම් ටික නිසි ලෙස ඒ කර්මාන්තකරුවට සහාය කැරියද ඉෂ්ට වෙනවනම් අපි බදු අත්තට මහත්තයන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට ඒ බදු වැඩි කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ කර්මාන්ත කරුවට කෙලින් හිටගෙන තමුන්ගේ කර්මාන්තය හරියට කරගෙන යන්න පුළුවන්. ඒත් එක්ක මේ කර්මාන්තයත් එක්ක බැඳගෙන බැඳෙන විශේෂයෙන්ම රැකියා අවස්ථා ටික. ඒ වගේම ඒ කර්මාන්තයෙන් නිපද වෙන හොඳ භාණ්ඩ විශේෂයෙන්ම මේ රටේ පරිභෝජනයට එහෙම නැත්නම් විදේශ රටවල් වලට අලෙවි කරන් ඒ අවස්ථාව අපේ රටට එකක් ගෞරවයක් එකක් මේ රටේ ජීවත් වෙන ජනතාවට හොඳ භාණ්ඩයක් නිර්මාණය වීම මම හිතන්නේ අපි සියලු දෙනාම සතුටු වෙන කාරණයක් වෙන්න ඕන. ඒ නිසා මම හිතනවා අපිට විශේෂයෙන්ම මේවත් සිහිපත් කරන්න ඕන. අපි බදු ගැන කතා කරනවා හා සමානවම කර්මාන්ත කරුවට තියෙන කර්මාන්තය කරගෙන යන්න තියෙන ඇත්තල පහසුකම් ටික අපි හරියට නිවැරදිව නිර්මාණය කරලා දෙන්න. ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම අමාත්‍යවරයාට ඒක සිහිපත් කරන්න ඕන. මොකද අපෙන් කාලයක් තිස්සේ ඒ වගකීම නිවැරදි ආකාරයෙන් රජයක් හැටියට රජය අපි ඉෂ්ට කළා නැහැ. ඒ ගිය රජයත් හරියට ඉෂ්ට කළා නැහැ. මං හිතන්නේ දැන් රජය යම් කිසි සැලසුමක් සකස් කරලා තියෙනවා නම් ඒක ගරු අමාත්‍යතුමාගෙන් අපිට දැනගන්න අවශ්‍ය නැහැ. මොකද අපිට මේ වැඩ කොටස හරියට අපේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න ඕන නිසා. ඒ වගේම ඉතාමත් වැදගත් කාරණයක් කියන්න. මොකද ගිය සති කීපය තුළ අපිට දින ගණනාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ රැඳෙන්න ලැබුණා. ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ලබා දුන්නු විශේෂ අවස්ථාවක් මත ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් පුහුණුවක් සඳහා යුරෝපා පාර්ලිමේන්තුවට ආරාධනාවක් ලැබුණේ. අපිට මේ ආරාධනාව ලැබුණේ විශේෂයෙන්ම අපේ කෝප් කමිටුව, එහෙම නැත්නම් විශේෂයෙන් පොදු ව්‍යාපාර පිළිබඳව ගිණුම්කාරක සභාව සහ රාජ්‍ය ගිණුම්කාරක සභාව, මේ දෙක කෝප් සහ කෝප කියන මේ කමිටු දෙක තමයි අවස්ථාව ලැබුණේ. ඒ අවස්ථාවේදී මටත් විශේෂයෙන්ම ඒ කෝප් කමිටුවට සහභාගී වෙච්ච වැඩි වශයෙන් සහභාගී වෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට මට අවස්ථාව ලැබුණා මේ වැඩමුළුව සඳහා, එහෙම නැත්නම් මේ ඉගෙනීමේ කටයුතු සඳහා සහභාගී වෙන්න. එතනදී අපි දැක්කේ ඒ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන පාර්ලිමේන්තු කටයුතු සහ ඒ පාර්ලිමේන්තුවේ තියෙන කාරක සභාවල් ඇතුළත් සමස්ත යුරෝපයේම ආරක්ෂා වෙන විදිහට, යුරෝපයේම දියුණු වෙන විදිහට කොහොමද ඒ අයගේ යෝජනා ඉදිරිපත් කරන්නේ, ඒ වගේම එයාගේ අදහස් කොහොමද ඉදිරිපත් කරන්නේ, එයාගේ සැලසුම් කොහොමද ඉදිරිපත් කරන්නේ සහ ඒ සියල්ලම එකට සාකච්ඡා කරන එක කණ්ඩායමක් හැටියට එක මිටකට හිටගෙන යුරෝපය දියුණු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරන්නේ කොහොමද කියන අපිට ඉගෙන ගන්න ලැබුණා. එතනදී විශාල පාඩමක් අපිට. අපි කොහොමද රටක් හැටියට ඉස්සරහට යන්නේ? අපි කොහොමද පාර්ලිමේන්තුවේ මේ රටම නියෝජනය කරන කණ්ඩායම් හැටියට විපක්ෂය වෙන්න පුළුවන්, ආණ්ඩු පක්ෂය වෙන්න පුළුවන්? අපි මේ කොට්ටාස දෙකම කොහොමද මේ රට පාලනය කරන, පරිපාලනය කරන සියලු කටයුතු නිවැරදි කරන්න කියන එක ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණාද කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම එයාගේ තියෙන එතන තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කොයි ආකාරයෙන්ද එයාට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ? ඒ විතරක් නෙමෙයි, අදහස් වලට ගරු කිරීම සහ ඒ අදහස් පිළිබඳව විවේචනාත්මකව සහ එයාගේ සහභාගිත්වයෙන් සාකච්ඡා කළ තීන්දුව තීරණ ගැනීම, ඊළඟට ඡන්දය පාවිච්චි කිරීම, මේ සියල්ල බලපුවම රටක් දියුණු කරන්න ඒක විශාල වශයෙන් වැදගත් වෙනවා. මම විශ්වාස කරනවා අපි මේ කොටස් දෙකටම අපිට ඒ අවස්ථාවේදී GSP Plus සම්බන්ධයෙන් කතා කරන්න ලැබුණා ඒ මන්ත්‍රීතුමල්ලත් එක්ක. ඒ නිසා මම හිතන්නේ වාසුදේව නානක්කාර මැතිතුමා මෙතන මොනතරම් කෑ ගැහුවත් මං එතුමා ගැන ආඩම්බර වෙනවා. මොකද එතුමා පළපුරුද්දක් තියෙන නායකයෙක් හැටියට එතනදී ශ්‍රී ලංකාවේ හැටියට අපිත් එක්ක හිටගත්තා. එතුමා ප්‍රකාශ කරා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හොඳ තත්ත්වයේ තියෙනවා, හොඳට වැඩ කටයුතු කරගෙන යනවා, රටේ ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කරනවා. ඒ නිසා GSP Plus සහනය අපිට ලැබෙන්න ඕන විශේෂයෙන්ම කියන ප්‍රකාශය එතුමත් එතනදී කරා. මම හිතන්නේ එතුමාම අගය කිරීමට ලක් කරන්න. මොකද එතුමා එතනදී ගිහිල්ලා පක්ෂ ගැන නෙමෙයි හිතුවේ, එතුමා හිතුවේ රට ගැන. මං හිතනවා එතුමා වැනි මන්ත්‍රීතුමාලාගෙන් හිටපු අමාත්‍යවරුන්ගෙන් අපිට යම්කිසි පාඩමක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මොකද හේතුව ඒ පාඩම අපේ රටේ ඉදිරි අනාගත සඳහා ඉතාමත් වැදගත් කියලා. මොකද අපි රටක් හැටියට මම හැමතිස්සම යෝජනා කරන් මේ පාර්ලිමේන්තුවේ අපි වාඩි වෙලා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ විශාල මුදලක් වියදම් කරමින් පල්හැලි දොඩවනවා, එහෙම නැත්නම් කාට හරි මඩ ගහනවා, ඒ දේ කරනවට වඩා අපිට පුළුවන් නම් අලුත් යෝජනා ගෙනල්ලා මේ රටේ විශේෂයෙන්ම ජීවත් වෙන අහිංසක අඩු ආදායම් ලබන ජනතාව වෙනුවෙන් සහ අනිකුත් සියලුම ජනතාව වෙනුවෙන් රට නිවැරදි ගමන් මාර්ගය ගෙනියන වැඩසටහන හදන්න පුළුවන් නම් ඒක තමයි අපි සියලු දෙනාම කළ යුත්තේ. ඒ නිසා අපි බොහෝ වෙලාවට අපි දෙගොල්ලෝ අතර කරන යෝජනා ටික, අපි අතර තියෙන සංවාදාත්මක විශේෂයෙන්ම අපි දෙගොල්ලෝ අතර තියෙන දෙබස් මේ සියල්ලම මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින වැඩසටහන් සහ වැදගත් වෙන වැඩසටහන් වලට පමණක් සීමා වෙන්න ඕන. මොකද හේතුව මේ රටේ ජනතාව වෙනුවෙන් අපි වැඩ කටයුතු කරද්දී විශේෂයෙන්ම අපි විනයගරුක මන්ත්‍රීවරු හැටියට පත් වෙන්න ඕන. ඒ විනයගරුක භාවයත් අපි ගාව තියෙනවා සැලසුම් තියෙන්න ඕන අපි ගාව තියෙනවා නිර්මාණ තියෙන්න ඕන නිර්මාණ සහ සැලසුම් අපි අතර කතා කරන අපි එකිනෙකා අතර සමහර වෙලාවට අදහස් හුමාරු කරගනිමින් ඒක නිවැරදි ක්‍රමවේදය සකස් කරමින් රට ගෙනියන්න ඒ නිසා මම හිතනවා කර්මාන්ත වෙන්න පුළුවන් සමාගම් වෙන්න පුළුවන් එහෙම නැත්නම් විශේෂයෙන්ම පොදු සමිති ටික වෙන්න පුළුවන් මේ සියල්ලම තුලින් රටේ නිවැරදි ගමන් මාර්ගයක් නිර්මාණය කරනවා නම් අපි කර්මාන්ත කරුවගෙන් බදු ගන්නවා හා සමානම කර්මාන්තයේ දිනු කරන වැඩසටහන අපි සකස් කරන්න ඕන ඊළඟට විශේෂයෙන්ම අනිකු සමි සමාගම් ටික අපිට දිනු කරලා ඒ වලින් නිසි ප්‍රයෝජන ජනතාවට ලබා ගන්න හැකි වෙන ආයකාරයෙක් ඒ සමිති දිනු කරන එහෙම නැත්නම් ශක්තිමත් කරන වැඩ පිළිවෙල අපි ළඟ තියෙන්න ඕන ඒ වගේම මේ සියල්ලටම මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුලින් නිවැරදි සැලසුම් සහ නිර්මාණ ටික එළියට යන්න ඕන මේ 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 සියල්ලම අපි එක මිටකට අරගෙන වැඩ කටයුතු කරොත් අපි සියලු දෙනා මම හිතනවා අපේ වගකීම අපේ කාලෙදි ඉෂ්ට කරා කියලා අපිට විශ්වාස කරලා අපිට සහේමකටපත් වෙන්න පුළුවන් අවසානයේ අපි ගෙදර ගියාට පස්සේ අපි ආපහැරලා බලනකොට අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අපේ කාලේ අපි යමක් කරා කියලා ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන් අපිට මේ පාර්ලිමේන්තුව තුල ඉගෙන ගන්න දේවලුත් එක්ක මේ හැමදාම ඉදිරිපත් කරන යෝජනා වෙන්න පුළුවන් පනත් වෙන්න පුළුවන් ඊට එහා ගිය සමහර ලාවට අඳුකම විවස්සා වෙන්න පුළුවන් මේ සියල්ලම රටේ ජීවත් වෙන එහා කොනේ ඉඳලා මෙහා කොන දක්වා ජීවත් වෙන සෑම ජනතාවටම එක හා සමානව සලකන හොඳ රටක් නිර්මාණය කිරීමේ හැකියාව අපි සියලු දෙනාට ලැබෙන්න මොකද මම මේක වැඩි වශයෙන් දැක්කා ඒ යුරෝපා පාර්ලිමේන්තුවේ නිසා මම නැවත නැවතත් ගරු අග්‍රාමාත්‍යතුමාට විශේෂ ස්තුතියක් පළ කරනවා මොකද අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව එතනදී අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දේවල් සියල්ලම අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන නිසා මම දේශපාලනයේදී හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන ඉදිරියේදී බොහෝ වෙලාවට රටේ සැලසුම් සම්බන්ධව කතා කරන්න සහ රටේ ජීවත් වෙන ජනතාවගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා දේශපාලකයන් සහ පරිපාලන නිලධාරීන් අපි සියලු දෙනාම එකට එකතු වෙලා කොහොමද මේ නිර්මාණය කරන්න කියන වැඩපිළිවෙල අපි කතා කළ යුතුයි කියලා විශ්වාස කරමින් මම ඉදිරියේදී ඒ සියලු කටයුතු සඳහා සහභාගී වෙන්න උත්සාහ කරන නිසා නැවතවතාව විශේෂයෙන්ම අපේ අද අපේ කමිටු දෙක පොදු ව්‍යාපාර පිළිබඳව ගිණුම්කාරක කමිටුව සහ රාජ්‍ය ගිණුම්කාරක කමිටුව මේ සියලු මේ දෙකම රටේ යහපත වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා විතරක් නෙවෙයි අලුතෙන් පාර්ලිමේන්තුවෙන් පටන් ගත්ත ආංශික කාර්ය සභාවලින් අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා මම එතනදී ලබාගත් තොරතුරු අනුව අපි ආංශික කාර්ය සභාවලින් කරන දේවල් තවත් දියුණු කරන්න පුළුවන් ඒ නිසා මම හිතනවා මේ සියලු කාර්ය සභාවල් සහ උත්තරීතර පාර්ලිමේන්තුව තුලින් විශාල වැඩ කොටසක් ඉදිරියේදී මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න හැකියි කියලා මම විශ්වාස කරන නිසා අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට මගේ ගෞරවය ස්තුතිය පුද කරනවා බොහොම ස්තුතියි
ස්තුතියි ගරු මහින්ද අමරවීර මන්ත්‍රී ඇමතුමා ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා
මුලස්සනේ සභාපතිතුමනි අද වෙළඳාම් මහත්තුමා විසින් දිබාර ව්‍යාපාර සමාගම් සම්බන්ධව ගාස්තු අය කිරීම සම්බන්ධව පණ ඉදිරිපත් කරන ලද යෝජනාවේ ගැන කතා කරද්දී අපි හිතනවා සමාගම් සමහරක් සමාගම් වලට බද්ධ අඩු කළා තියෙනවා 2016 අයවැය යෝජනාවලදී ඉදිරිපත් කරපු අත්වැරදී වෙළඳාම් අමාත්‍යවරයා ඉදිරිපත් කරන්න ඕන යෝජනාවලිය වල මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අයගෙන කටයුතු කරගෙන තියෙනවා ගැසට් පත්‍රයක පළ නොකර ඒ වරද්ද නිවැරදි කර ගැනීම සඳහා මේ වෙළඳාම් අමාත්‍යවරයා විසින් නව පනතක් ඉදිරිපත් කළා තියෙනවා මෙහිදී අපි හිතනවා සමාගම් වලට ගාස්තු එක් සමාගම් වල ගාස්තු වැඩි කරද්දී සමාන සමාගම් වලට ගාස්තු අය කළා තියෙනවා ගාස්තු තමයි මේක තීරණය කළා තියෙන්නේ ව්‍යාපාර රෙජිස්ටර් ගාස්තුව නමුත් අපි සමාගම් මක් ආරම්භ කරන්න ව්‍යාපාර පරිසරයක් තියෙනවා ඒ ව්‍යාපාර පරිසරය තුළ තමයි නව ආයෝජකයන් දිරිගැන්වීම තුළ නව ව්‍යාපාර උත්පාදනය වෙන්නේ මේ ආණ්ඩුව කිව්වේ උත්පාදන ආර්ථික ක්‍රමයක් නව උත්පාදන ආර්ථික ක්‍රමයක් ආරම්භ කරනවා කියලා. නමුත් අද මේ වෙනකොට මම ඒක පසුව කතා කරන්නම් විකුණම් කරන ආර්ථික ප්‍රතිපත්තියකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ආණ්ඩුව ආපු ගමන් කිව්වා සරදියල් න්‍යාය තමයි ගයනවා කිව්වේ. අග්ගාමාත්තුමාගේ සංකල්ප දෙකක් තිබ්බ එකක් සරදියල් න්‍යාය අනිත් එක ලිජ්ජවි සංකල්පය. අද දෙකම නැහැ. ලිජ්ජවි සංකල්පෙත් නැහැ. සරදියල් න්‍යායත් නැහැ. අද ඒ වෙනුවට සරදියල්ගේ අනිත් පැත්තේ න්‍යාය ක්‍රියාත්මක වෙනවා. සරදියල් ඇවිල්ලා ඇති තැනින් අරන් නැත්තෙන්ද දුන්නනේ. ඒකනේ. දැන් මේ වෙන්නේ නැති තැනින් අරන් ඇති දැන තැන දෙන ව්‍යාපාර ක්‍රමයක් තමයි මේ අහල් අහුල් ආණ්ඩුව යන්නේ. පිප්පකොට් ගාන ආණ්ඩුව. මේකේ ඒ ගැන කතා කරනවා අපිට දවසක් වෙනම කතා කරන්න පුළුවන්. අපි මේ ආණ්ඩුව ආපු ගම සමාගම වලට මොකද්ද ගැව්වේ? ජනවාරි 15 වෙනිදා ජනවාරි 8 වෙනිදා සුපර් ගේන් ටැක්ස් එක ගැව්ව අධිභාරය මත බද්දා. අධිභාරය මත බද්දා ගහපු ගමන් මේක මිනිස්සුන්ට මේ රටේ ව්‍යාපාර ප්‍රජාවට විශාල ලෙස දන්නවා. ඔවුන්ට අප්‍රේල් මාස සිංහල අවුරුදු කනකොට දෙන්න තිබුණ බෝනස් එකවත් දීගන්න හැකියාවක් තිබුණ නැහැ. ඊළඟට ඇවිල්ලා ගැව්ව වැට්මෑන්. අපේ මුදල් අමතිගේ නම වැට්මෑන්නේ. බැට්මෑන් වැට්මෑන් එයා. වැට්මෑන් ඇවිල්ලා 11 තිබ්බ වැට් එක ගැව්ව 15. ආයේ නිෂ්පාදන පිරිවැය තවත් ඉහළ ගියා. අතන ව්‍යාපාරිකයාව දිරිගන්නනවා වෙනුවට නව සමාගම් ඇති කරන්න වැඩ කටයුතු කරනවා වෙනුවට මේ රටේ දේශීය නිෂ්පාදකයාගේ වැට් එක ගැහැම තුළ නිෂ්පාදනය වැඩි ගියා. අධිභාරය මත බද්ද ගහපු නිසා තවත් ව්‍යාපාර අතෘප්තිමත් භාවයට පත් වුණා. ඒකම මොකද උනේ? ආණ්ඩුව කාපුවම දේශීය සහ විදේශීය ව්‍යාපාරිකයෝ නම් විදේශීය ඍජු ව්‍යාපාරිකයන් මේන්නේ මංකොල්ලකාරී ව්‍යාපාරියුට එනවා ලංකාවට. අපි ඒක ගැන පස්සේ කතා කරමු. රටක ආර්ථික දියුණුව ව්‍යාපාර ශක්තිමත් වෙන්න ඕනේ. අයගෙන ආයෝජක වැඩි වෙන්න ඕනේ. ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ රාජ්‍ය පිළිබඳ විශ්වාසනීය භාවයක් තියෙන්න ඕනේ. ඇවිල්ලා මොකද්ද උනේ? පෙබරවාරි 27 වෙනිදා 2015 පෙබරවාරි ලංකාවේදීම ලොකුම මහා බංකොල්ල මහා වංචාව කරා. බිලියන 145යි. මේවා තුළ දේශීය නිෂ්පාදකයාගේ සමාගමවල නිෂ්පාදකයාගේ සහ විදේශීය ආයෝජකයාගේ තුළ ආයෝජනය කරන්න තිබ්බ කැමැත්ත සම්පූර්ණ පිරියලා විශ්වාසන රාජ්‍ය කෙරේ විශ්වාසනීය භාවය නැති වුණා. ඒකම ලෝකයේ දූෂණම රටවල් වලින් 90% ස්ථානය ලබා ගත්තා. 84 වෙනි තැන තියඳලා. මේව තුළ මේ වුණාම කොහොමද නව ව්‍යාපාර සංවර්ධනය වෙන්නේ? නව ව්‍යාපාර ආරම්භ වෙන්නේ? නව ආයුක වෙන්නේ? මේක තුළ විශ්වාසයක් නැති වුණා. මේ වෙනුවට මේ ආණ්ඩුව මොකද කරේ? මේ ආණ්ඩුව මොකද කරේ? තමන්ට උදව් කරපු ඉංජායලට ටික විතරක් මහා පරිමාණයේ සමාගම් ඇති කරන්න අවස්ථාව දුන්නා. වනාගරින පළාතේ මා හොරාට මා සමාගම් ඇති කරන්න බදුසාන දුන්නා. එතනෝල් සමාගම් ඇති කරන්න. එදා එතනෝල් වලට විරුද්ධව කතා කරේ. මහා හොරාට මා සමාගම් ඇති කරන්න එතනෝල් කම්පැනි ඕපන් කරන්න නගිනේර පළාතේ අයවැයෙන්ම සාහන දුන්නා. අනිත් ආයෝජක විශාල ලෙස කඩා වැටලා මාධ්‍ය ආයතන ඇති කරන්න. ඒව තමයි කළේ. ඒ අනිත් විපක්ෂයේ මර්ධනය කරන වැඩි පිළිවෙලට. ඒකම අපි හිතුවා මේ ආණ්ඩුව ආපුවම මේ ජනවාරි 8 වෙනිදා විප්ලවය කරන්න උදව් කරපු ජාත්‍යන්තර රටවල් ටික මෙයාට උදව් කරાવી කියලා. ලොකු විශ්වාසයක් අපේ තුල තිබ්බා. මොකද්ද බැලුවා අම්මට උඩු සුඛිත මුඛිත ආර්ථික අත්මිට සරු ආර්ථිකයක් දෙනවා කෝ රනිල් මහත්තයා අම්මෝ ඔක්කොම දත් මැදගෙන බලන් හිටියා. බැලුවා අපිට ඇයි නව ව්‍යාපාරේ එනවා කිව්වා පොඩි පොඩි ඒවා නෙමෙයි එන්නේ කිව්වා. තාම බුල්ඩ කම්පැනියක් ගේන්න බැරි වුණා. ඍජු ආයතන එකක් ආවා. අරේට තාම ගල් මුළු ගල් විතරයි එතනමයි. ආයේ ආවා හොරට එතනවත් ටයර් කම්පැනිය තාමත් මුල් ගල විතරමයි. ඒකම දැන් ඉන්නේ මොකද්ද? අලුත් වචන දානවා. පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්. රාජ්‍ය පුද්ගලික හවුල් ආයතන. සුන්දර වචන. සුන්දර වචන ත්‍රිබල් පි හරිද එකන ගැත්ත ත්‍රිබල් පි තමයි කොහොම ත්‍රිබල් පි තමයි ඒ සුන්දර වචන දාලා අපේ දැන් කුමන්ත්‍රණය කරන්නේ ඒ අර අපේ රාජ්‍ය ආයතන ටික විකුණන් කන්න අපේ දේශීය සමාගම් ටික විකුණන් කන්න ඒ වැඩේ තමයි අද කරන්න හදන්නේ අද මේ වෙනකොට හම්බන්තොට වරාය ඇතුළු තෙල් සංස්ථාවත් එක්ක තිබ්බ නැගෙනහිර ත්‍රිකුණාමල වරායව තෙල් ටැංකි ටික කොළඹ එතකොට මේ හොස්පිටල් ටික මේ අපි ලාභ ලබන ආයතන ලුණු ලේවාය මේ ආදී විදියට ඛනිජ වැලිය එක මේ ආදී විදියට සියලු දේ අද විකුණන කන එක තමයි අපේ මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ මේ මුලාවේ ඒක නිසා පව් ගිය අපි හිතුවා ආපුවන් පස්සේ මේ මිනිස්සුන්ගේ අත්මිට සරු වෙලා අඩුම තරමේ ගිය සිංහල අවුරුද්දවත් අපේ රටේ ජනතාව සුගිත මොකිතෝ ඉඳීවි කියලා මොකද වුනේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට සිංහල අවුරුදු කෑය අපේ රටේ ජනතාව කනකරටික උගස් තියලා අපි පොඩි කාලේ ආසයි අපේ අම්මා තාත්තා අවුරුද්දට අලුත් අලුතම කරන්දරක අපි බලන් ඉන්නවා අද ඒක යුතුයකම කරන්න සල්ලි නෑ අතපිට සරු වෙන කුවට පර්ස් එක හිල් අන්තිමට දරුවට උනේ දෙමව්පියට උනේ දරුවගේ පංචාය උදේ තියලා දරුවට සූට් එක දීලා කිරිබත් ටික අලුත් අවුරුද්දට කට ගන්න තමයි තොල ගන්න තමයි අද ඉතිහාසයේ අද දරුවෙක්ව මහ පොළවේ ගහලා මරලා අම්මත් වැවට මේ ගඟට පැනලා මැරෙන යුගයක් මේ යහපාලන ආණ්ඩුව තුළ නිර්මාණය වෙලා තියෙන්නේ අපි කියනවා මෙව්වා මම හිතන අපේ අමරවීර ඇමතුම අහගෙන ඉන්නේ මේ පිළිබඳව අවධානය යොමු කරાવી කියලා මොකද මේ අද මුදල් අච්චු ගැසීම ඇති අද පෞගිය ඉතිහාසයේ වැඩිම මුදල් අච්චු ගැවේ මේ ආණ්ඩුව කාලේ අපේ කාලේ 7000 ණය තිබ්බ 7000 ගානයි බිලියන අද 9700 නැගලා අවුරුද්දල රිදාසෙන් පත්තේ ඉතිහාසයේ 132 කින් රාජ්‍ය ණයබර වැඩෙන පෞගිය අවුරුදු දෙක තුල ඒක බුද්ධල ආදාය මඩු වෙනවා උද්දමනය වැඩි වෙනවා ලංකා ඉතිහාසයේ ගිය මාර්තු මාසේ වැඩිම උද්දමනය කිව්වේ මොකද්ද කතා කරේ කොහොමද අද ඒක බුද්ධල ආදාය මඩු වෙලා මොනවද කිව්වේ මහින්ද හොරගම් කරා වගේ 10 ගුණයක් කරන්න පුළුවන් කිව්වා මෛත්‍රී හෙට පොතේ 20 පිටුවේ මම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා
ගරු මන්ත්‍රී
හොරගම් කරන මුදලින් මට විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමා හොරගම් කරන මුදලින් මේ වගේ 10 ගුණයක් 20 පිටුවේ මම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සංවර්ධනය කරන්න පුළුවන් කියලා කිව්වේ කොහොමද සංවර්ධනය අද මහින්දගේ ණය ගැන විතරක් කතා කරනවා අද ආර්ථික කලමනාකරණය මේ ආණ්ඩුවර නැහැ අද ව්‍යාපාරයක් වුණාම අපි හිතමුකෝ මේක අපි පෞද්ගලික ආයතනයක් ව්‍යාපාරය පවත්වාගෙන යනකොට එදිනෙදා වැඩ කටයුතු වලදී අවස්ථා වෙනකොටදී ඒ ආයතනයේ තියෙන මේ ව්‍යාපාරය තියෙන හොඳම දේපල විකුණන් කනවනම් ඒක දක්ෂ ව්‍යාපාරයක් නෙමෙයි ඒ වගේ තමයි මේ ආණ්ඩුව දක්ෂ කලමනාකරණයක් ඇතුව මේ රටේ ජනතාවගේ සුඛ විවරණ සුභ සාධන බොහොම ඇති වෙයි කටි කරයි කියලා අපි හිතුවේ නමුත් මේ ආණ්ඩුව විකුණන් කන තත්ත්වෙට කුඩුකාරයගේ තත්ත්වෙට පත් වෙලා තියෙනවා දෙමව්පිය හම්බ කරපු දේ අද කුඩුකාරයෝ දරුවෝ කුඩුකාරයෝ වගේ විකුණන් කනවා හැබැයි ඒ වගේ තමයි මහින්ද රාජපක්ෂලා මේ රටට ඉතුරු කරපු දේවල් අපි සමහර ආයතන අපි ත්‍රිවිල් එකක් ගද්දි වුණා සමහර මිනිස්සු ණයට ෆිනෑන්ස් කරලා ලීස් කරලා ගන්නවා හම්බ කරලා ගෙවනවා ඒවට අවුරුදු 4ක් 5ක් පස්සේ අපිට වත්කම් හම්බන්තොට වරාය අපි අවුරුදු 15කට ගත්තේ කලමනාකරණය
නිසාකාරව
කළා එව්වා ගෙව්වාන් පස්සේ හම්බන්තොට වරාය අපි සතු වත්කම අපි ඒකට හරි මොලේ පාවිච්චි කළා නිවැරදි කලමනාකරත්වයේ සහ නායකත්වයේ ලබා දුන්නා නම් ඒවා අපේ ඉදිරි මතුපරපුරට අපේ වත්කම මේ අද මේ ගාස්තු අය කරලා විතරක් අඩු කරලා මදි සමාරකවල ගාස්තු වැඩි කරලා මදි මේ හොර නඩේ අයින් කරලා මේ සම ජනතාවට ආයෝජකයන්ට විශ්වාසනීයභාවයක් ලබා දෙන්නේ කියන ඉල්ලීම කරමින් ඒ තුල මේ රටේ ආයෝජන වැඩි වෙලා මේ රටේ ජනතාවගේ සුඛිත මුක්ත ජීවිතයක් ගත කරන්න පුළුවන් හැකියාව වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ස්තුතියි ගරු මහින්ද අමරවීර ඇමතුමා ඊට කලින් ගරු ස්වයන්නි විජේවික්‍රම මන්ත්‍රීතුමේ මුලසන ඔබන
මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි අද ඉදාමත් වැදගත් පනතක් පිළිබඳව සාකච්ඡා වෙන වෙලාවේ අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා විශේෂයෙන්ම මේ පනතට වැඩි අද කතා වුණේ අදාළ කරුණු වලට වැඩිය වෙනත් කාරණා බොහොමයක් පිළිබඳව සාකච්ඡා වුණා ඉතින් පාර්ලිමේන්තුව තුල ඒවන් තත්ත්වයක් පිළිබඳව එදිනදා පවතින තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ වැරැද්දක් නැහැ. මේ වුණත් අපි හිතනවා යම් ආකාරයක ඒ සඳහාත් පිළිතුරු කීපයක් ලබා දිය යුතුයි කියන එකත් මම විශ්වාස කරනවා. එකක් තමයි අද මේ කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යතුමා තමයි මේ පනත ඉදිරිපත් කරන්නේ ඒ සංශෝධන කීපයක් සම්බන්ධව ඒ අවස්ථාවේ අපි රජයක් විදියට මේ ජාතික ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුව කටයුතු කරගෙන යෑමේදී රටේ ජනතාව වෙනුවෙන් ගත් තීන්දුව තීරණ පිළිබඳව ඒ වගේම සිදුණු අඩුපාඩු පිළිබඳවත් සාකච්ඡා වුණා. අපි මේ රජය බලයට පත් වෙනකොට එක පක්ෂයකට ආණ්ඩු කරන්න හැකියාවක් තිබුණේ නැහැ. එක පක්ෂයකට නිසි බලයක් ලැබුණේ නැහැ. ඒ නිසාම තමයි ජාතික ආණ්ඩුවක් නිර්මාණය වෙන්නේ. මේ ජාතික ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්ෂයත් අමාත්‍ය ධූර දරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් අමාත්‍ය ධූර දරනවා. එතකොට මේ රජයේ තුල අපිට විශාල අභියෝග රාශියක් තියෙනවා. ඒ තමයි මේ රජයට තියෙන ප්‍රධාන අභියෝගය අපි රට ඉස්සරහට ගෙනියන අභියෝගය. ඒක පහසු නැති බව දන්න. දැන් මේ වෙනුවෙන් යම් යම් බාධක රාශියක් ඇති වෙනවා. එකක් කාලගුණික බාධා. දිගින් දිගටම නියඟයක් පවතිනවා. ඒ වගේම නියඟයට නියන් සහන ආධාර දෙන්නත් කෝටි ගණනක මුදලක් දැනටමත් වැය කරලා තියෙනවා. තවත් කෝටි ගණනක මුදල් වැය කරමින් යනවා. ඒ වගේම ඒ අතරේ විවිධ බාධක ඇති වෙනවා. මීතර මුල්ලේ කුණු කන්ද යනවා. ඒ වගේම හමුදා පතුරුන් ගබඩාවක් විනාශ වෙනවා ඒවයින් ජනතාවට හානි සිද්ධ වෙනවා මේ වගේ දේවල් බොහොමයක් සිද්ධ වෙන අතරේ තමයි රටක් විදියට ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ මේ කටයුතු වලදී මා විශ්වාස කරනවා අපි දේශපාලනය කතා කරන්න ඕන විවේචනය කරන්න ඕන අඩුපාඩු පෙන්වලා දෙන්න ඕන හැබැයි අපි රටක් විදියට ගත්තොත් එකට යෑමේ අවශ්‍යතාවයත් වැදගත්කමක් තියෙනවා හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීතුමාගේ කතාවේදී ඉතාමත් වැදගත් කාරණයක් සඳහන් කරා. ඒ තමයි වාසුදේව මන්ත්‍රීතුමා හිටපු ඇමතිතුමා යුරෝපා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කණ්ඩායම මුණ ගැහුණු වෙලාවේ එතුමා මේ රට වෙනුවෙන් ඉතාමත් පක්ෂ ભેදයේ පැත්තකින් තියලා රට වෙනුවෙන් කතා කරා අදහස් ඉදිරිපත් කරා කියලා. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. එතුමාගේ සමහර කාරණා පිළිබඳව අපේ විවේචන තිබුණත් අඩුපාඩු අපි දැක්කත් ඒ කාරණය සම්බන්ධව අපි අගය කරන්න ඕන. අපිට දේශපාලනය කරන්න රටක් ඉතුරු වෙන්න ඕන. දේශපාලනය කරන්න රටේ ජනතාව ශක්තිමත් වුණු තරමට අපිට හොඳයි හැමෝටම. අපි මේ මිනිස්සු අගාධයට ගිහිල්ලා රට ණය වෙලා රට ජාත්‍යන්තරයෙන් කොන් වෙලා දේශපාලනය කිරීමේ ප්‍රතිඵලයක් ඇතේ කියලා මං හිතන්නේ නැහැ. නමුත් ඒ වාසුදේව මැතිතුමා කරපු කාරණය අනිත් සියලුම දෙනා කරනවාද කියන එක පිළිබඳව හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම කල්පනා කිරීම වැදගත් කියලා මා මේ අවස්ථාවේ හිතනවා. අපි කරන කාර්යයන් අපේ දේශපාලන කටයුතු වෙන්න පුළුවන්. වෙනත් කටයුතු වෙන්න පුළුවන්. ඒ වයින් රටට සෙතක් ඇති වෙනවද අයහපතක් ඇති වෙනවද කියන එක පිළිබඳව අපි නැවත නැවතත් අවධානය යොමු කළ යුතු වෙනවා. අපි එකක් කල්පනා කරලා බැලුවොත් දැන් දිනෙන් දින ඇතිවෙන විරෝධතා, ඒ වගේම ඇතිවෙන වර්ජන, ඒවයින් රටට හොඳක්ද සිද්ධ වෙන්නේ? මම කියන්නේ නෑ වර්ජන කරන්න ඕන නෑ කියලා. මම කියන්නේ නෑ විරෝධතා පවත්වන්න ඕන නෑ කියලා. තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ඒ වර්ජන කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. හැබැයි ඒ වර්ජනය කියන එක අවසානෙටම වෙන කිසිම දෙයකින් විසඳගන්න බැරි කාරණයක් වෙනුවෙන් තමයි වර්ජනයක් කළ යුතු වෙන්නේ. විරෝධතා පැවැත්වීම ප්‍රශ්නයක් නැහැ. රජයන්වල අවධානය යොමු කරගන්න විරෝධතා පවත්වන්න ඕන. හැබැයි මේ විරෝධතා පැවැත්වීම තුළ ජනතාවට හිරිහැරයක් නොවන ආකාරයේ විරෝධතා පැවැත්වීමේ වගකීමක් ඒ අයටත් තියෙනවා. දැන් බලන්න සමහර සුළු කාරණාවලට පවා කොහොමද විරෝධතාවය පවත්වන්නේ? පාර හරස් කරන. ඒ පාර හරස් කළා කරන විරෝධතාවලින් පාඩුවෙන්නේ රජයටද? රජයටත් යම් පාඩුවක් වෙනවා ඇති. හැබැයි අහිංසක මිනිස්සුන්ට කොයි තරම් පාඩුවක් සිද්ධ වෙනවා? මේ පාර හරස් කළා කරන විරෝධතාව නිසා කී දෙනෙක් මැරලා තියෙනවද? ලෙඩෙක් ස්පිරිතාලයකට ගෙනියන්න බෑ. එයාට ප්‍රතිකාර ගෙනියන්න ගන්න බෑ. ඒ වගේම කී දෙනෙක් අතරමං වෙලා තියෙනවද? දැන් මම දන්නවා මා හමු වෙන්න ධීවර කටයුතු වලට ලංකාවේ සෑම ප්‍රදේශවලින්ම ජනතාව එනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර විශාල ප්‍රමාණයක් එනවා කොළඹට. ඒ අය මට කියපු කාරණා තමයි ඊයේ ආවේ, ඊයේ එන්න බැරි වුණා, අද තමයි මෙතනට එන්නේ කියලා. ඒ අය වින්ද අමාරුකම් අපහසුතා අපිට කියලා තියෙනවා. උතුරේ ධීවර කණ්ඩායමක් එක වතාවක් මාව හම්බුෙන්න ඇවිල්ලා, ඒ අයට එදා දවසේ එන්න හම්බුනේ නැහැ පාර වහලා ඇති වෙච්ච විරෝධතා නිසා. ඊළඟට ඒගොල්ලන්ට ඉන්න තැනක් නැහැ. ස්ටේෂන් එකේ නිදාගන්න ගියාම ටිකදී ඇවිල්ලා පොලිසිය පරීක්ෂා කළා. ඒ අය ආපහු විමසලා කොමාරියේ කාරණා කිව්වම අවසරය දීලා තියෙනවා. ඒ මිසු බොහොම වේදනාව විඳගෙන ඊළඟ දවසේ තමයි මාව මුණ ගැහෙන්නේ. බලන්න කොච්චර ඒ මිනිස්සු ධීවර කර්මාන්තයේ දෙන මිනිස්සු. දවස් දෙකක් වැඩ නැවැත්තුණා මුහුදු ගියේ නැතුව තමයි මාව හම්බෙන්න පැයකට එන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ තත්ත්වයෙන් කොච්චරනම් අහිංසක මිනිස්සු පීඩාවට පත් වෙනවද? මේකෙන් දේශපාලඥයන්ට සතුටු වෙන්න පුළුවන්ද? මේකෙන් වෘත්තීය සමිතිවලට හෝ තවත් කාටවත් සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි කාලකන්ණි සන්තෝෂය කියන්නේ. ඒ වගේ දෙයක් කළා සතුටු වෙනවට. ඒ නිසා දැන් රජයේ අවධානය යොමු වෙන්න ඕන. අනිවාර්යයෙන් මේ කටයුත්ත කළ යුතු වෙනවා. මේ විරෝධතා පවත්වනවා නම් යම් ස්ථාන කීපයක් නම් කළා ඒවයි විරෝධතාවලට ඉඩ දී. ඒවට ජනමාධ්‍යවලට ඕන තරම් යන්න දෙන්න ඕන. ඕන තරම් යන්න දෙන්න ඕන. ඒ ප්‍රචාරය කරන්නත් ඕන. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මිනිස්සුන්ට හිරිහැර වෙන්න දෙන්න හොඳ නැහැ. ජිනීවාවලත් එහෙමයි. ඔය ප්‍රජාතන්ත්‍රවාදී කියන බොහෝ රටවල්වල ගියාම අපි දකිනවා ඒවයි UN එකට ගියත් එක පැත්තක ඉන්න විරෝධතාකරු. ඒ වාර්තා කරනවා. හැබැයි ඒ රටේ අනිත් කාරණාවලට ඒක බාධාවක් බවට පත් වෙන්නේ නැහැ. දැන් හෙට දිනේත් වර්ජනයක් තියන්න යන බව දන්නලා තියෙනවා. හැබැයි මේ වර්ජනයට අදාළ වෙන කාරණා මම දෙපැත්තෙම අඩුපාඩු තියෙන්න පුළුවන්. රජයේ විදියටත් මම හිතනවා මීට වැඩිය ඒ කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න. එයාගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළ යුතු වෙනවා. මම හිතනවා ඒ අඩුපාඩුව අපිට පිළිගන්න වෙනවා. නිසියාකාරයෙන් මේ සම්බන්ධව සාකච්ඡා කිරීම ප්‍රමාණවත් පරිදි සිදු නොවුණාද කියන සැකය මා තුළ තියෙනවා. ඒ වගේම තමයි ඒ වර්ජකයන් දිහා අපි වැරදි විදියටම බලන්න ගිහිල්ලා ඒ අය කේන්ති ගස්සන්නේ නැතුව ඒ අය එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කරන්නේ නැතුව ඒ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට මීට වඩා ප්‍රමාණවත් මැදිහත් වීමක් තිබිය යුතුයි කියන එකත් මම පිළිගන්නවා. ඒ වගේම තමයි මේ වර්ජනය සිදු කරන අයත් අවංකව කල්පනා කරන්න ඕන මේ වර්ජනය තුළින් කාටද රිදෙන්නේ, කාටද මේ පාඩුව යන්නේ කියලා. ඒ කාරණය සමහර වෙලාවට මේ දැන් හෙට දිනේ වර්ජනයක් තියෙනවා කියනවා සියලු දෙනා එකතු වෙලා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරන්නේ මේ රටේ ජනතාව ගැන හිතන් රට ගැන හිතලා මේ වර්ජනය පැත්තකට තියලා තවත් සාකච්ඡා වටයක් පවත්තලා බැරිම තත්ත්වයක් වුණොත් ඒක වර්ජනයක් බවට පත් කරගත්තට ප්‍රශ්නයක් නෙවෙයි, තවත් දුරටත් අවස්ථාව රජයට ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. නැත්නම් ඒගොල්ලෝ ආණ්ඩු පෙරලන කණ්ඩායමක් විදියට දැනටම රටේ මතයක් නිර්මාණය වෙනවා. ඒක හොඳ තත්ත්වයක්ුත් නෙමෙයි ඒගොල්ලන්ට. මම හිතන්නේ වර්ජකයන්ටත් ඒක හොඳ තත්ත්වයක් වෙන එකක් නැහැ. දැන් මාධ්‍යත් එක පැත්තකින් මම සතුටු වෙනවා සමහර වෙලාවට සමහර මාධ්‍ය වර්ජනය කරන අයගේ පැත්ත විතරක් නෙමෙයි වර්ජනයෙන් පීඩාව විඳින පැත්තත් දැන් පෙන්වන්න පටන් අරගෙන තියෙනවා. ඒ පිළිබඳව කටයුතු කරන මාධ්‍ය ආයතනවලට මම මගේ ප්‍රශංසාව මේ අවස්ථාවේ හිමි කරනවා. රාජ්‍ය මාධ්‍ය ඒ කටයුත්ත කරනවා. ඒ අයගේ ප්‍රකාශ අරගෙන පීඩාවට පත් වෙන අයගේ ප්‍රකාශත් අර විරෝධතාවයත් දෙකම මාධ්‍ය ඉදිරියේ පෙන්වනවා. ඒ වගේම පෞද්ගලික නාලිකා කීපයකුත් අද දෙපැත්ත සමබරව ඒ කාරණා සම්බන්ධව ඉදිරිපත් කරන්න කටයුතු කරපු අවස්ථා කීපයක් මම දැක්කා. විශේෂයෙන්ම පහුගිය දවස්වල මම දැක්කා වෛද්‍යවරුන්ගේ වර්ජනයක් වෙලාවේ හිරු මාධ්‍ය ගිහිල්ලා ඒ ලෙඩ්ඩුන්ගෙන් පීඩාවට පත් වුණු අයගෙන් ප්‍රකාශ ලබාගෙන ඒවා තමන්ගේ නාලිකාව තුළ ප්‍රසිද්ධියට පත් කරා. ඒක හොඳ තත්ත්වයක්. එතකොට මං හිතන්නේ රෑ ප්‍රවෘත්ති බලාගෙන ඉන්නකොට වර්ජනය කරපු අයට පේනවා තමන් කරපු වර්ජනය නිසා පීඩාවට පත් වුණේ කවුද කියන එක පිළිබඳ. නැවත ඒ වගේ දෙයක් කරනකොට ඒ අය නැවත සැරයක් කල්පනා කරනවා. ඒ වගේම සිරස මාධ්‍යත් මම දැක්කා ඒ කටයුත්තේදී සිරස මාධ්‍යත් ඒ වර්ජකයන්ගේ අදහස් පෙන්නනවා වගේම වර්ජනයෙන් පීඩාවට පත් වුණු අයගේ අදහස් පෙන්නන අවස්ථාවක් මම දැක්කා. ඒක හොඳ ප්‍රවණතාවයක් ඒ මාධ්‍යවලට අපි රාජ්‍ය මාධ්‍ය හරුනම ඒ වගේ මාධ්‍යවලටත් අපේ ගෞරවය හිමි වෙන්න ඕන. ඒ වගේ දෙපැත්තම පෙන්වීම පිළිබඳව දැන් අපි බලමු. මේ හෙට දිනේ වුණත් වර්ජනයක් සිද්ධ වුණොත් අපි උදාහරණයක් ගත්තොත් වෛද්‍යවරුන්ගේ වර්ජනය සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වර්ජනයක් නම් සිද්ධ වෙන්නේ මේකෙන් කාටද පාඩු වෙන්නේ? මේක රජයට පාඩුවක්ද? රජයට ලාභයි ඒක. මොකද හෙට දවසේ වර්ජනයක් සිද්ධ වෙනවා නම් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ එතන ලයිට් බිල් අඩුවේ, වතුර බිල අඩුවේ, ඒ වගේම බෙහෙත් යන්නේ නැහැ, බෙහෙත් ඉතුරු වේ. ඒකට ආණ්ඩුවට ලාභ වෙයි. හැබැයි පාඩුව කාටද? අහිංසක මිනිස්සුන්ට. දුප්පත් මිනිස්සු බොහොම අමාරුවෙන් එනවා රෝහලට. ඒ මිනිස්සු සමාජාලාට දන්නෙත් නැහැ මේ වර්ජනය පිළිබඳව. ওই රූපවාහිනී රේඩියෝ ආගෙන ඉන්නේ නැහැ. පුරුද්දට එනවා බෙහෙත් ටික් ගන්න ඉස්පිරිතාලට. ඇවිල්ලා පැය ගණන් රස්තියාදු වෙලා යනවා. ඒ ඇයට ප්‍රතිකාර නැතුව මැරෙන අවස්ථා තියෙනවා. ඒ අයගේ එක දීර්ඝකාලීන රෝගීන් බවට ඒ අය පත් වෙන අවස්ථා තියෙනවා ඒ වර්ජන නිසා. එතකොට සල්ලිකාරයන්ට මේක බලපෑමක් වෙනවද? මේ ඉන්න මහජන නියෝජිතයන්ට, දේශපාලඥයන්ට මේ වර්ජනයෙන් බලපෑමක් වෙනවද? නැහැ. ඒ අයට වර්ජනය වුණොත් පෞද්ගලික රෝහලකට ගියාම ප්‍රතිකාර ලැබෙනවා. පෞද්ගලික රෝහලේ ඒ වෛද්‍යවරුම ගිහිල්ලා ඒ සේවාවන් ලබා දෙනවා. එහෙම නැත්නම් ඒ අයට අමාරු නම් පිටරටකට හරි ගිහිල්ලා ඒ ප්‍රතිකාර ගනි. හැබැයි මේ අහිංසක මිනිස්සු තමයි මේකෙන් පීඩාවට පත් වෙන්නේ. ඒ පිළිබඳව තමයි කල්පනා කළ යුතු වෙන්නේ. මං හිතන්නේ දැන් මම සතුටු වෙනවා ජනමාධ්‍යම් මතයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ කාරණේ පිළිබඳව රටත් දැනුවත් වෙලා තියෙනවා. අද ඒක තමයි රටේ මිනිස්සුත් ඒ සමහර තේරුමක් නැති වර්ජන කරන අයට සාප කරන්න ගෙදරින් ඉඳගෙන සාප කරනවා. ඒ අය නිදහස් අධ්‍යාපනයෙන් ඇවිල්ලා ඒ වගේ දේවල් කරනවා. සෑම ශිෂ්ටයකම දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්, ආයතන වෙන්න පුළුවන්. ඒවයින් රජයට නෙමෙයි පාඩු වෙන්නේ, අහිංසක මිනිස්සුන්ට පාඩු වෙන්නේ. ඒ මිනිස්සුන්ට සේවය නැති වෙන්නේ රජයට නෙමෙයි. මං කලින් කිව්වාගේ රජයට එදා දවසේ AC බිල් නැහැ, AC වැඩ කරන්නේ, ලයිට් නැහැ, කරන්ට් එක මේ වතුර නැහැ. ඒවයින් අඩුවේ. හැබැයි අහිංසක මිනිස්සු ඇවිල්ලා රස්තියාදු වෙලා යනවා. අහිංසක මිනිස්සු ඇවිල්ලා තමන්ගේ වැඩේ කරගන්න බැරුව යනවා. අද එක පැත්තකින් වෙනද එහෙම වෙලාවට ආණ්ඩුවට බැන බැන ගිය මිනිස්සු අද ආණ්ඩුවටත් බනිනවා, වර්ජනය කරන අයටත් බනින්න පටන් ගන්නවා. ඒ තත්ත්වයේ දිගින් දිගට ගියොත් අනාගතයේදී වර්ජකයන්ට විරෝධතා රැල්ලක් දිගින් දිගටම අනවශ්‍ය දේවල් වලට වර්ජනය කරන්න ගියොත් ඒ සඳහා යම් බලවේගයක්, මහජන බලවේගයක් නිර්මාණය වෙයි කියලා මං හිතනවා. ඒ වර්ජකයන්ට එරෙහිව සිදුවෙන ඒ වගේම තව කිව්වා මේ මන්ත්‍රීතුමාලා කතා කරනකොට විදේශ ආයෝජන එන්නේ නැහැ, ආයෝජකයෝ එන්නේ නැහැ, රටේ කොටස් වෙනද පොලේ අඩුවීම් වෙනවා. මෙයා වෙන්නේ මොකද? මේ වගේ විරෝධතා, මේ වගේ වර්ජන, මේ වගේ කඩාකප්පල් කිරීම
දිගින් දිගටම සිද්ධ වෙනකොට දේශපාලඥයන් අස්ථාවර විවිධ ප්‍රකාශනිකුත් කිරීම තුල රටට ආයෝජක වෙන්න මැලිකමක් දක්වනවා. එතකොට සතුටු වෙන්න පුළුවන් ද ඌ ඊළඟ දවසේ අපිට පාර්ලිමේන්තුවේ ගිහිල්ලා මේක කියන්න පුළුවන් කිව්වම ලොකු චූන්නයක් ගන්න පුළුවන්. ඒ නිසා ආයෝජක එන එක නෙන්න නැති එක හොඳයි. එන එකත් නවත්තන්න පුළුවන් නම් ඒකත් හොඳයි කියලා සතුටු වෙන්න පුළුවන් දේශපාලඥයෙක් ඉන්නවද? එහෙම ඉන්නව නම් ඒ රටට ආදරේ දේශපාලඥයෙක් නෙමෙයි. ඔව් රටට ආදරේ දේශපාලඥයෙක් නෙමෙයි කියන එක තමයි අපි පැහැදිලිව කියන්නේ. මේවෙන් පීඩාවට පත් වෙන්නේ අපේ රටේ මිනිස්සු. අපේ රටේ මිනිස්සු තමයි පීඩාවට පත් වෙන්නේ. විදේශයේ කැවිලා ආයෝජනය කරාවිද මේ තරම් විරෝධතා තියෙනවනම් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේකට අපි හැමෝම වගේ කියන්න මේ දවසක. මොකද අපි හැමෝම වගේ කියන්න වෙනවා මේ කාරණාවල. දැන් අපේ රට ණය වෙලා නම් දැන් මේ රට ණය ගෙවන්න ණය ගන්න රටක් බවට පත් වෙලා. අපේ රට ණය ගෙවන්න ණය ගන්න රටක් බවට පත් වෙලා. රාජ්‍ය ආදායම් මදි ණයයි පොලියයි ගෙවා ගන්න. ඉතින් එහෙමනම් ඒක එක්කෙනෙක්ගේ වැරද්දක්ද? මේ ආණ්ඩුවේ වැරද්දක්ද? ගිය ආණ්ඩුවේ විතරක් වැරද්දක්ද? නෑ. නිදහසෙන් පස්සේ මේ රටේ අපි ආණ්ඩු කරා. අවුරුදු 60 ගණනක් අපි ආණ්ඩු කරගෙන යනවා. පක්ෂ දෙකක් අපි ආණ්ඩු කරනවා. ජනතා එක්ක බෙරුණා ටික කාලයක් හිටියා. අපිට අවසාන ඉතුරුනේ මොකද්ද? 9,90,000කට වැඩිය කෝටි 9,900කට වැඩිය නායක හන්දරාවක් අපේ රටේ ඉතුරු වෙලා තියෙනවා. එක පුද්ගලයෙක් ලක්ෂ 4කට වැඩිය නායකාරෙක් බවට පත් වෙලා තියෙනවා. මේක මම එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. අපේ පාලන තන්ත්‍රයන් තුළ ඇතිවෙච්ච தත්තේ. දැන් මේ රජයටත් තියෙන ප්‍රබල අභියෝගයක දැන් කිව්ව ණය වැඩි වෙලා කියලා. මේ ණය වැඩි වෙලා තියෙන්නේ එක හේතුවක් තමයි ණය ගෙවන්න ණය ගන්න වීම. ඒකත් එක හේතුවක්. ඒ වගේම අපි මේ කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන. හැබැයි රජයක් විදියට ලබාගත්තු ජයග්‍රහණක් තියෙන ඒවත් අපි සිහි කරන්න ඕන. මේ රජයේ ජාතික ආණ්ඩුව නිසා අද අපේ රටට විශාල වරප්‍රසාද රාශියක් ලැබුණා. ඒ එකක් තමයි අපිට ජිනීවාවල තිබුණේ මානව හිමිකම් ප්‍රශ්නය සැලකිය යුතු මට්ටමකට අද පාලනය කරගන්න පුළුවන්කම ලැබුණා. දැන් විදුලි පුටු ගැන කතා වෙන්නේ නැහැ. දැන් ජාත්‍යන්තර යුද්ධාධිකරණ ගැන කතා වෙන්නේ නැහැ. ඒ මේ රජය ජාතික ආණ්ඩුව ගැන මේ ජනාධිපතිතුමා මේ රජය පිළිබඳව ජාත්‍යන්තර ඇතිවෙච්ච විශ්වාසය මත ඒ තත්ත්වයන් අපිට ඒ බරපතලකම සැලකිය යුතු මට්ටමකට පාලනය කරගන්න පුළුවන් වුණා. ඒ වගේම අනිත් පැත්තට යුරෝපා මාසය තහනම අපි ඒ මාසය තහනම ඉවත් කරගත්තා. ඒ ජාතික ආණ්ඩුව මේ රජය පිළිබඳව ලෝකයේ ඇතිවෙච්ච විශ්වාසය නිසා තමයි අපිට මාසය තහනම ඉවත් කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම GSP තහනම මේ තහනම ඉවත් කරගන්න යනකොට කිව්වා කට්ටිය ඕක ගන්න ගියේ ඒ වෙන්නේ ලෝකයේ තියෙන කොන්දේසි වලට රටේ නැති කොන්දේසි වලට අස්සම් කළා කියලා කිව්වා සම. මේකට කිව්වා සමලිංගික සේවය නීතිගත කරන්න වෙයි කිව්වා. ඈ ඊළඟට කිව්වා ෆෙඩරල් දෙන්න වෙයි කිව්වා. වෙනම රාජ්‍ය හැදේකෝ ඒ தත්ත්වයට එයි කිව්වා. ජාත්‍යන්තරයේ සියලු මනදොල සපුරලා තමයි කිව්වා GSP සහනය ලබා ගන්න වෙන්නේ. හැබැයි අපි එකක්වත් ඒ කියන ආකාරයේ කොන්දේසි වලට යටත් නොවි GSP සහනය අද ලබාගෙන තියෙනවායි කියන එක ලබා ගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවායි කියන එක ආඩම්බරයෙන් සඳහන් කරන්න ඕන. ඒක මේ ජාතික ආණ්ඩුව ගැන මේ ජනාධිපතිතුමා මේ රජය ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව ලෝකෙ ඇති කරගත්තු විශ්වාසය නිසා තමයි අපිට මේ தත්ත්වය ළඟා කරගන්න පුළුවන් වුනේ. මේවා සුළුපටු ජයග්‍රහණ නෙමෙයි. මම දන්නවා මාසය තහන විවත් කරගන්න ගිහිල්ලා කොච්චර අපිට මහන්සි වෙන්න උනාද කී පාර්ශව කීයක් ඒ වෙනුවෙන් කටයුතු කරාද කියලා. මම විතරක් නෙමෙයි. ඒ ගොඩක් කට්ටියගේ කැපවීම මහන්සිය මත තමයි ඒක ලබා ගත්තේ. ඒ අය අපිට නිල නොවන විදියට කිව්වේ මොකද්ද? මේ පහුගිය විදියට රටේ මට්ටම ඉස්සරහට ගියා නම් ජාත්‍යන්තරය තරහා කරගෙන යන්න ගියා නම් අපි උඹලගේ තේ ගන්න එකත් තහනම් කරනවා කියලා. තේ වලටත් මේ වෙනකොට වාර්තා සකස් කරලා තිබුණේ කසල තේ අපේ රටේ තියෙනවා කියලා. කසල තේ කොහොමත් යම් ප්‍රමාණයක කතා බහට ලක් වෙනවනේ. ඒතකොට කසල තේ තියෙනවා කියලා අපේ රටේ තේ ගන්න එක යුරෝපා සංගමයේ තහනම් කරගත්තා නම් මොකද්ද අපිට ඇති වෙන தත්ත්වය? මේ අපිලිබඳව අපි කල්පනා කරන්න ඕන. අද අපි ඒ නිසා මේ ජාතික ආණ්ඩුව ලබාගත්තු ජයග්‍රහණේව ඒ වගේම ලබා ගන්න බැරි වුණු ඉලක්ක තියෙනවා. ඉලක්ක තියෙන ඒ තමයි අපි බලාපොරොත්තු වුණු මට්ටමට රට ඉස්සරහට ගෙනියන්න බැරි වුණා. රැකියා නිර්මාණය කරගන්න බැරි වුණා. ඒව පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. අපි රට විකුණන්නේ නැහැ. රට විකුණන්න ඉඩ දෙන්නෙත් නැහැ අපි ඉන්නකම්. මේ රටේ කිසිදු දේපලක් ඉඩමක් විදේශ රටකට අපි විකුණන්න ඉඩ දෙන්නේ නැතේ කියන එක අපි ඉතාමත් වගකීමෙන් කියනවා මේ රජය තුල අපි කටයුතු කරනක. ගොඩක් කට්ටිය කියන්නේ තිරිකුණාමලයට මේ ඉන්දියාවට විකුණනවා ඈ හම්බන්තොට චීනයට විකුණනවා කොළඹ ජපානයට විකුණනවා කිසිම රටකට මේ රටේ දීපලක් ඉඩමක් විකුණන්න දෙන්නේ නැහැ ඒ යුගයේ අවසන් කරලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් මේ රජයත් මේ ජාතික ආණ්ඩුව තුල ඒ වගේ කටයුත්තකට අපි ඉඩ තියන්නේ නැහැ. ඒක අපි ඉතාමත් වගකීමෙන් කියනවා. හැබැයි ඒකෙන් අපි කියන්නේ නැහැ ආයෝජන ගේන්න එපා කියලා. අපි ආයෝජන ගේන්න ඕන. ප්‍රයෝජනයට නොගන්න දේවල් අපි විදේශ ආයෝජන එකතු කරගෙන කරන්න ඕන. එක පැත්තකින් කියනවා රටේ විදේශ ආයෝජන එන්නේ නැහැ. එක පැත්තකින් කියනවා ඩොලර් එන්නේ නැහැ කියලා කියන ගමන් අනිත් පැත්තට කියනවා නම් මේ විදේශ ආයෝජන ඇවිල්ලා රටේ සම්වර්ධන යම් පළදායි කටයුතු වලට යොදවන එක වැරදි කියලා මේක පරස්පර විරෝධී කතාවක් කියන එකත් මම පැහැදිලිව සඳහන් කරන්න ඕන. අපේ රටේ අපි හම්බන්තොට වරාය වෙන්න පුළුවන්, මත්තල ගුවන්තොට බල වෙන්න පුළුවන්, තෙල් ටැංකි වෙන්න පුළුවන්, තවත් දෙයක් වෙන්න පුළුවන්. මේවා නිසි ප්‍රයෝජනට ගැනීමේ වැඩපිළිවෙළකුත් තියෙන්න ඕන. අපි ඔක්කොම මේවා බදාගෙන ඉඳලා වැඩක් නැහැ. මේවා ණය ගෙවන්න ඕන. මේවා ණය ගෙවන්න ඕන. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අපි කිසියම්ම රටකට වුණා විදියට ඒ කටයුතු කරනවා කියන එක නෙමෙයි. අපේ රටට හොඳ විදියට තමයි මේ සියල්ලම සිද්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ. එතකොට කාගේවත් මං හිතන්නේ නැහැ විරෝධතාවයක් ඇති වෙයි කියලා. දේශපාලන වශයෙන් ඇති වෙන විරෝධයක් ඇරෙන්න රටේ වෙනත් විරෝධයක් ඇති වෙන්නේ නැහැ. අපි හැම එකක්ම ප්‍රයෝජනෙට ගන්න ඕන. මේ පැත්තකට දාලා තියන්න බෑ. තිරිකුණාමලයේ තෙල් ටැංකි යම් ප්‍රයෝජනෙට ගන්න අවශ්‍යයි. හැබැයි ඒක විකුණන්න ඉඩ දෙන්න පුළුවන් කමකුත් නැහැ. එවෙන් ප්‍රයෝජනෙට ගන්න ඕන අවුරුදු ගණනාවක් කැලෑ වෙලා විනාශ වෙලා යනවා. එවෙන් යම් ප්‍රයෝජනයක් ගන්න ඕන. හැබැයි ඒක ඇවිල්ලා බලනකොට ඔන්න ඉන්දියාවට විකුණනවා මේක චීනයට විකුණනවා කියලා කතා කරන්නේ නැතුව සත්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධ කරගෙන විමසිලිමත් බලන්න ඕන. ඒවා පිළිබඳව දකින්නකොටම මේක විකුණනවා මේක විකුණම් කරනවා විකුණම් කරන න්‍යාය එහෙම කියන්න නැතුව අපි රටක් විදියට බැලුවොත් තමයි අපිට රටක් විදියට ඉස්සරහට යන්න ලැබෙන්නේ. එනිසා අපි හිතනවා හැම වෙලාවෙම අපි මේ වෙලාවේ මේ රජයට ජාත්‍යන්තර විශාල සහයෝගයක් තියෙනවා. ජාත්‍යන්තර ආයෝජනය කරන ලෑස්තියෙන් ඉන්නවා. මේ රටේ ආයෝජන ඇති කරන ලෑස්තියෙන් ඉන්නවා. ඒ අවස්ථාවේ අපි පක්ෂපාත විදියට බෙදිලා දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව රටට වාසිදායක මත පදනම් මත රටට වාසිදායක කොන්දේසි මත මේ අයගේ සහයෝගය අපි ගන්න ඕන. නැත්නම් මේ ඔක්කොම අපි පැත්තකට දාලා අපිට චීනත් එපා, අපිට ඉන්දියාවත් එපා, අපිට ඇමරිකාවත් එපා, අපිට ජපානෙත් එපා කියලා පැත්තකට වෙලා අපිට ඉස්සරහට යන්න බෑ. ශ්‍රී ලංකාව තියෙන්නේ ලෝකය ඇතුලේ මිසක් ලෝකේ තියෙන්නේ ශ්‍රී ලංකාව ඇතුලේ නෙවෙයි කියලා දැනගෙන කටයුතු කරොත් අපිට වරදින්නේ නැහැ. අපි ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙන්න ඕන. ජාත්‍යන්තරය අපිට සහයෝගය ලබා ගන්න ඕන. තව මදි සහයෝගය ලබා දෙන ප්‍රමාණය මම ඒකත් කියනවා. මීට වැඩිය ජාත්‍යන්තරය මේ රට පිළිබඳව බලන්න ඕන. අවුරුදු 30ක් යුද්ධ කළා විනාශ වෙච්ච රටක්. දැන් ඒ සාමය ඇති වෙලා තියෙනවා. ඒක දැන් මිනිසුන්ට ඒ සාමයේ ප්‍රතිඵල ලැබෙන්න ඕන. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න මීට වැඩිය අපිට ජාත්‍යන්තරයේ සහයෝගය ලැබෙන්න ඕන කියලා මම හිතනවා. රජයට මේ කටයුතු සම්පූර්ණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇත්ත අපිට උදව් කරන්න ඕන. උපදෙස් විතරක් දීලා වැඩක් නැහැ. බටහිර රටවල් වලට ඇවිල්ලා අපිට මෙහෙම කරන්න හරම කරන්න කියලා විතරක් කිව්වට වැඩක් නැහැ. ඒ අය මේ වගේ රටවල් වලට උදව් උපකාරත් කළ යුතුයි කියලා මගේ මං බලාපොරොත්තු වෙන එහෙම තත්ත්වයක් ඇති වෙයි කියලා. අපිට සමහර රටවල් උදව් කරනවා. අපි දැනටමත් කියන්න කැමති නෝවේ රාජ්‍ය අපිට අපේ දීවර අමාත්‍යාංශයේ කටයුතු වෙනුවෙන් ඔවුන් විශාල සහයෝගයක් ලබා දෙනවා. මේ වෙනකොට අපි ජාතික ප්‍රතිපත්තියක් දීවර අමාත්‍යාංශයේ දීවර කටයුතු වෙනුවෙන් හදනවා. මම දන්නේ මම දන්නේ තවත් අමාත්‍යාංශවල ඒ වගේ හැදෙනවද කියලා. එහෙම හැදෙන්න ඕන. අපි සියලු අමාත්‍යාංශවලට ජාතික ප්‍රතිපත්ති සකස් විය යුතු වෙන්න ඕන. ජාතික ආණ්ඩුවක් හැදුනොත් ජාතික ප්‍රතිපත්ති සකස් විය යුතුමයි. අපේ රටේ ජාතික ප්‍රතිපත්තිය කියලා අපි හැමදාම හදනවා. අධ්‍යාපනයටත් හදනවා, හැම එකටම හදනවා, ඉඩම් වලටත් හදනවා. හැබැයි ඇමති මාරු වෙනකොට ආණ්ඩු මාරු වෙනකොට නෙමෙයි ඇමති මාරු වෙනකොට ජාතික ප්‍රතිපත්තිය වෙනස් වෙලා ඉවරයි. කාලය ඉවරද නැහැ නේ?
කාලය නම් ඉවරයි ගරු ඇමතිතුමා. විනාඩි 5කටත් වඩා අරන් දින වැඩිපුර ඈ.
හා
අවසන් කරන්න.
ආ මං අවසන් කරන්න. ආ මම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. ජාතික ප්‍රතිපත්තිය අපි සකස් කරන්න ඕන. මෙච්චර කාලයක් අපි ජාතික ප්‍රතිපත්තිය ගැන කතා කරා. ජාතික ප්‍රතිපත්තිය කියලා කිව්වා. හැබැයි ඒක එකක් ජාතික ප්‍රතිපත්ති උනේ නැහැ. දැන් අපි අපේ අමාත්‍යාංශේ සකස් කරන ජාතික ප්‍රතිපත්තියක් දීවර කටයුතු වෙනුවෙන් මම කියන්න කැමති දැන් මේක අවසාන මදියරටම ඇවිල්ලා තියෙනවා. මේ අවුරුද්දේ මුල ඉඳලා අපි පටන් ගත්තේ අපේ රටේ ඉන්නේ මේ පිළිබඳ උනන්දුවක් දක්වන විශේෂඥයන් විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු අපි එකට සම්බන්ධ කරගත්තා. ඒකට අපිට නෝවේ රාජ්‍යයේ තාක්ෂණික සහයෝගය ලැබුණා. මම ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට අගමැතිතුමාට නෝවේ අග්‍රාමාත්‍යතුමිය මුණ ගැහුණු වෙලාවේ ඒ දෙන්නම කිව්වේ දීවර කර්මාන්තයට උදව් කරන්න කියලා. නෝවේ රාජ්‍ය තමයි ලෝකයේ ඉහළම තාක්ෂණයේ තියෙන දීවර කටයුතු වලට සෑම රටක්ම ඒ තාක්ෂණය තමයි ගන්න. ඒ කණ්ඩායම දැන් හතර දිනක් මේ දවස්වලත් ඇවිල්ලා දිගින් දිගටම ඉඳගෙන අපිත් එක්ක වාඩි වෙලා මේ දීවර ප්‍රතිපත්ති හදන්න අපිට උදව් කරනවා. ඒ තාක්ෂණික සහයෝගය ලබා දෙනවා. තව නුදුරේම මාසයක් මාස දෙකක් යන්න ඉස්සෙල්ලා මම පුළුවන් තරම් බලනවා මාසෙකින් ඕ බැරිනොත් දෙකක් ඇතුළත අපි මේ දීවර ප්‍රතිපත්ති මූලික රාමුව හදලා අපි මේ මන්ත්‍රීවරු 225 දෙනාටම ඒකට සම්බන්ධ වෙන්න කියනවා. එතකොට මේ ආණ්ඩුවේ ඉන්න දීවර ඇමති විතරක් නෙමෙයි ඔය ඡායා කැබිනට් එකක් හදාගෙන ඉන්න දීවර ඇමතිලටත් ඊළඟට කවදා හරි දීවර ඇමතිවරු වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය ඉන්නවා නම් ඒ අයට ඇවිල්ලා පුළුවන් අදහස් ඉදිරිපත් කරන්න මේ ජාතික ප්‍රතිපත්තිය හදාගන්න. එතකොට ඕන ආණ්ඩුවක් ආවත් ඕන ඇමතිවරයෙක් ආවත් ඒ ඔක්කොම අනුමත කරා නම් ඒක ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙනවා. එහෙම තමයි රටක් විදියට අපි ඉස්සරහට යන්න අවශ්‍ය වෙන්නේ. මේ රාජ්‍ය අභියෝග රාශියකට මුහුණ දෙනවා. මං කිව්වා වගේම විදේශ ණය අභියෝගේ මේක අපි එක්කෙනෙක්ගේ පිටේ දාලා දෙන්නේ නෙමෙයි. මේකට අපි අවංකව මුහුණ දෙන්න ඕනේ. මේකට අපි උදව් කරන්න ඕනේ හැම කෙනෙක්ම. එහෙම උදව් කරොත් තමයි අපිට මේ රට ගොඩ එන්න පුළුවන් වෙන්නේ. අපිට දේශපාලනය කරන්න රටක් තියෙනවා. දේශපාලනය කරන්න මිනිස්සු හොඳින් ඉන්න ඕනේ. මිනිස්සු බඩගින්න ඉන්නකොට සතුටු වෙන දේශපාලනයක් අපි කරනවා නම් ඒක ඉතාමත් වැරද්දක්. රට අගාධයට යන දේශපාලනයක් කරනවා නම් ඒක ඉතාමත් වැරද්දක් කියන එක අපි කියනවා. කවුරු හරි දේශපාලඥයෙක් මේ රටේ එන විදේශ ආයෝජන නවත්තන්න හිතාමතා කටයුතු කරනවා නම් ඒක ඊටත් වැඩිය බරපතල අපරාධයක් බරපතල වැරද්දක් කියන එකත් මා මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන. එහෙම නැතුව කටයුතු කරපු දේශපාලඥයෝ තමයි සෑම විරුද්ධ පක්ෂයේ හිටියත් මොන පක්ෂයේ හිටියත් හොඳ රට වෙනුවෙන් හොඳ දේවල් වලට හොඳයි කියලා ආශිර්වාද කර කතා කර දේශපාලඥයන් තමයි ඉතිහාසගතක වෙලා තියෙන්නේ හොඳ දේශපාලඥයෝ කියලා. පෞද්ගලික න්‍යාය පත්‍ර තමන්ට කොහොමද බලයෙන් තමන් කොහොමද වැජමෙන් තමන් කොහොමද ඊළඟ සැරේ මන්ත්‍රීකම ගන්න ඊළඟ සැරේ කොහොමද ඡන්දෙ දිනා ගන්න ඊළඟ සැරේ කොහොමද මනාපේ ගන්න කාට විරුද්ධ වෙලාද මනාපේ ගන්න මොන ජඩ වැඩේ කළාද මනාපේ ගන්න කියලා හිතනවට වැඩිය රට ගැන හිතලා කටයුතු කරොත් ඒක දේශපාලනයෙන් විස්රාම ගිය දවසට හරි සතුටු වෙන්න පුළුවන් කියන එක තමයි මා සඳහන් කරන්නේ. මා නැවතත් කියන්නේ අවසාන වශයෙන් උත් කියන්නේ දැන් වර්ජනයක් කරන්න යනවා නම් කරුණාකරලා රට පිළිබඳව කල්පනා කරලා අහිංසක මිනිස්සු පිළිබඳව කල්පනා කරලා මීට වැඩිය මේ ප්‍රශ්නය විසඳගන්න උත්සාහ දරන්න. මේ වර්ජනය කරන්න යන හැම කෙනෙක්ම රාජ්‍ය සේවකයෝ අහිංසක මිනිස්සු පොල් කඩන මිනිස්සයා මුට්ට කරගහන මිනිස්සයා ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගත්තු අය අපේ රටේ පළවෙනි පන්ති ඉඳලා උපාධිය දක්වා නොමිලි අධ්‍යාපනය ලබා දෙනවා. ඒකට අහිංසක නාටාමිත් දායක වෙනවා. අද ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් අධ්‍යාපනය ලබපු අය ඒ මිනිස්සුන්ටම හිරිහැර කරන්න පටන් ගන්නවා නම් වර්ජනය කළා ඒක බරපතල වැරද්දක් කියන එක තමයි මට කියන්න වෙන්නේ. ඒ නිසා නැවත වරක් මේ පිළිබඳව කල්පනා කරන්න. අත්‍යවශ්‍යම කාරණයක්ද මේ වැඩ වර්ජනයකට යන්න. අත්‍යවශ්‍යමද මේ වැඩ වර්ජනය කරන්න කියන එක පිළිබඳව නැවත වතාවක් කල්පනා කරන්න. තමන්ගේ වෘත්තීය සමිතිය කොහොමද ශක්තිමත් කරගන්න නැත්නම් තමන්ගේ දේශපාලන පක්ෂය කොහොමද මේකෙන් ඉස්සරහට ගන්න කියන එක කල්පනා කරලා වැඩ වර්ජනයකට යනවා නම් ඒක මේ රටට කරන පාප කර්මයක් වගේම ඒ පුද්ගලයා කරන මහා විනාශයක් කියන එක අපි අවධාරණයෙන්ම සඳහන් කරන්න ඕන. මේ අය අද මේ රාජ්‍ය සේවය කඩා කප්පල් කරලා අකාර්යක්ෂම කරලා මේ කටයුතු කිරීම තුළ ඇති වෙන සිතක් නැහැ. ඒ පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නේ. මම තව එක කාරණයක් කියන්න කැමතියි. මේ ආයෝජන සම්බන්ධව මම අද ගොඩක් අය කතා කරපු නිසා අපේ කිරියල් ඇමතුමත් ඉන්නවා. මම මේ වෙලාවේ සභානායකතුමාගේ අවධානයට යොමු කළ යුතු කාරණයක් තියෙනවා. අපේ රටේ මේ තිබෙන ක්‍රමවේදය අනුව නම් විදේශ ආයෝජන බලාපොරොත්තු වෙන අමාරු. ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපේ නිලධාරින්ගේ මේ පිළිබඳව තියෙන උනන්දුවේ මදකම්. විදේශීය ආයෝජනයකේ හොඳ ආයෝජකෙක් ආවොත් ඒ මිනිහට එපා වෙනකන් එපා වෙන දේවල් කියනවා. ඒ මිනිහා යවන්න ඕන හතර පස් ඵලයේම යවනවා. යවන්න තියෙන ආයතන වල ඇති වෙන්න රස්තියාදු කරනවා. පුළුවන් නම් සල්ලිත් කීයක් හරි ගන්න පුළුවන්ද කියලා බලන කට්ටිය ඉන්න නිලධාරි. එහෙම තත්ත්වයක් ආවොත් මේ රටේ ආයෝජකයෝ ආයෝජනය කරන්නේ නැහැ. අපේ රට ණය දෙන්නේ හැබැයි අපේ රටට ආයෝජනය කරන්න මිනිස්සු වෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට ඕන රටක ආයෝජනය කරන්න පුළුවන්. අද ආයෝජකයාම ඉහළින් පිළිගන්න රටවල් ඕන තරම් තියෙනවා. ඒ නිසා අපි අලුතෙන් ක්‍රමවේදයක් හදා ගන්න ඕන. හොඳ ආයෝජකෙක් ලංකාවට ආවොත් එයාගේ ව්‍යාපෘතිය හොඳ නම් දවස් ගණනාවක් ඇතුළත ඒ ව්‍යාපෘතිය අනුමත කළ දීමේ වැඩපිළිවෙලකටයි අපි යන්න ඕන. එහෙම නොවුනොත් මේ මිනිස්සු වෙනත් රටවල්ට ගිහිල්ලා තමයි ආයෝජනය කරන්නේ. තමන්ගේ සල්ලි යොදවන්න තමන්ට ඕන තරම් රටවල් තියෙනවා ආයෝජනය කරන්න. ඒ නිසා ඒ කටයුත්තේදී අපි මේ ක්‍රමවේදේ අලුතෙන් සකස් කරගන්න අවදි ඇවිල්ලයි කියන එකත් මම විශ්වාස කරනවා. සමහර අය හිතාමතාම මේ ව්‍යාපෘති කඩාකප්පල් කිරීමේ අරමුණෙන් විදේශ ආයෝජන ආපස්සට හැරවීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙනවා කියන එකත් අපි අවධාරණය කරන්න ඕන. ඒ පිළිබඳවත් විමසීමෙන් කටයුතු කරන්න ඕන කියලා මං හිතනවා. ඉතින් මම මීට වැඩිය කතා කරන්න යන්නේ නැහැ. මේ අමාත්‍යාංශය පිළිබඳව කතා කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මම ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන් එකතු වෙලා සියලුම දෙනා දේශපාලන පක්ෂපාට ඒවා තියෙයි මැතිවරණ තියෙන 2020. එතකොට ඕන කෙනෙක් ජයග්‍රහණය කරා ඕන කෙනෙක් ආණ්ඩු හදයි. ඒක නෙමෙයි මේ වෙලාවේ රට ගැන හිතලා කවුරුත් එක්ක එකතු වෙලා මේ රට දියුණු කරන්න අදිෂ්ඨාන කරගනිමු කියන ආරාධනය කරමින් මාණිනොස්තුති.